සාදු සාදු ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අවසරයි. එහෙමනම් අද සත්මේ රැස් සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ප්‍රථමයෙන් යෙදී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන. එමෙ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු.
ඉන්ද්‍රාන්ති ඔය පැත්තෙන්
ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා.
ප්‍රශ්න ඉදිරිපත්ලා තියෙනවද?
තියෙනවා. මම ඒක ඉදිරිපත්. සාදු
හොඳමයි.
සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. හරි.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස. නමස්කාර පූර්වකව කමඨහන් වාර්තාව ඉදිරිපත් කරමි. පරයංක භාවනාව ආරම්භ කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස මත සතිමත් වීමෙන්. ඉක්මනින් ආනාපානයේ සිුම් වී යනවා. ඉන්පසු ඇතැම් විට බොඩි සෙන්සේෂන්ස් මත සතිමත් වෙනවා. එයත් ගෙවී ගිය පසු සාපේක්ෂ හිස්තැනට සිතපත් වෙනවා. ඇතැම් විට දැන් මේක බැලුවා ඇති කියා සිත විසින්ම හිස්තැනටපත් වෙනවා. මෙසේ සාපේක්ෂ හිස්තැනේ ඉද්දී මට සැක ඇති වෙනවා. මම ඉන්නේ හිස්තැනේමද නැතිනම් මොකක් හරි සියුම් දෙයක් අල්ලන්ද ඉන්නේ කියලා. තවද ප්‍රමාණවත් පරිදි කායානුපස්සනාව වැඩුණු පසුද මේ සියුම් තැනට ආවේ නැතිනම් තව කායානුපස්සනාව වඩලා බොඩි සෙන්සේෂන්ස් බලලා මෙතනට එන්න ඕනද කියලා. පසුව ධර්මදේශනා සාකච්ඡා ආදියට සවන් දීමේදී මම මෙවැනි දෙයක් තේරුම් ගත්තා. සිත ඇත්තේ ප්‍රපංචයක නොවේ නම් ඒ ඇත්තේ කයේ සියුම් අල්ලාගෙනද සියුම් යමක් අල්ලාගෙනද නැතිනම් හිස් තැනේද යන්න සොයන්න අවශ්‍ය නැහැ. භාවනාව වැඩෙනවා කියා. තප්පර කීපයක් හිස් තැනේ ඉන්න අතර ඊළඟ තප්පරයේ සියුම් දෙයක් අල්ලාගෙන ඉන්න පුළුවන් බවත් ඊළඟ මොහොතේ බොඩි සෙන්සේෂන්ස් වල ඉන්නත් පුළුවන්. මාරුවෙන් මාරුවට සිදුවිය හැකි බවත් තමයි මා තේරුම් ගත්තේ. ඒ කොයි එකේ හිටියත් ප්‍රපංච වලින් සිත අවුල් වී නැතිනම් භාවනාව කෙරෙනවා කියලා. ඔන්න දැන් ආනාපානේ ඉන්නවා. දැන් බොඩි සෙන්සේෂන්ස් වල ඉන්නවා. දැන් ඔන්න හිස් තැනට ආවා කියලා හරියට පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් වෙන්න ඕන කියලා එකක් මම හිතාගෙන හිටිය බවත් ඒ වැරදි බවත් තේරුම් ගත්තා. පිළිවෙලින් පොතේ හැටියට මේක වෙයි කියලා බලාපොරොත්තු වුණාට එහෙම වෙන්නේ නැහැ කියලා ඉන්පසු මා ඒ ඇටිටියුඩ් එකෙන් භාවනාව කරන්න පටන් ගත් විට පෙරට වඩා සැක අඩු බවක් සැහැල්ලු බවක් දැනෙන්නට වුණා. ආනාපානයද බොඩි සෙන්සේෂන්ස්ද කියලා කියා අදාළ නැතිව වාඩි වී දැනෙන ඕනෑම දෙයක් ලේබල් නොකර බලන්න උත්සාහ කරනවා. එහි සාර්ථක බවක් සහ සිත් කරදර අඩු බවක්ද දකිනවා. මා මේ තේරුම් ගත් හැටි නිවැරදිද වැරදි ඇතුත් අවවාද ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ඇහුණද?
ඇහෙනවද මාව?
දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
මේ පොඩි ප්‍රශ්නයක් වුණා. ආපහු පොඩ්ඩක් තරහා නැතු මුලින්දලා කියවන්න පුළුවන් වෙයි දැන් නැ මේක මේ කනෙක්ෂන් එක.
අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඇහෙනවනේ ස්වාමීන් වහන්සේ? ස්වාමීන් වහන්සේ? ස්වාමීන් වහන්සේ ඇහෙනවද මං කියන එක?
ඔව් ඇහෙනවා දැන්. හරි, මං හිතන්නේ අනිත් කටි රැගෙන මෙන්න මේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙන ඇහෙන්නේ නැහැ කියලා. ඇහෙනව නේද?
දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
හරි හරි, හොඳයි. ආපහු කියවන්නකෝ, අපිට පොඩි ප්‍රශ්නයක් ආවා
මෙහෙමයි. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස, නමස්කාරක පූර්වක කමඨහන් වාර්තාව ඉදිරිපත් කරමි. පරයංක භාවනාව ආරම්භ කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස මත සතිමත් වීමෙන්. ඉක්මනින් ආනාපානය සියුම් වී යනවා. ඉන්පසු ඇතැම් විට බොඩි සෙන්සේෂන්ස් මත සතිමත් වෙනවා. එයත් ගෙවී ගිය පසු සාපේක්ෂ හිස්තැනට සිතපත් වෙනවා. ඇතැම් විට දැන් මේක බැලුවා ඇති කියා සිත විසින්ම හිස්තැනටපත් වෙනවා. මෙසේ සාපේක්ෂ හිස්තැනේ ඉද්දී මට සැක ඇති වෙනවා. මම ඉන්නේ හිස්තැනේමද නැතිනම් මොකක් හරි සියුම් දෙයක් අල්ලන්ද ඉන්නේ කියලා. තවද ප්‍රමාණවත් පරිදි කායානුපස්සනාව වැඩුණු පසුද මේ සියුම් තැනට ආවේ නැතිනම් තව කායානුපස්සනාව වඩලා බොඩි සෙන්සේෂන්ස් බලලා මෙතෙන්ට එන්න ඕනද කියලා. පසුව ධර්මදේශනා සාකච්ඡා ආදියට සවන් දීමේදී මම මෙවැනි දෙයක් තේරුම් ගත්තා. සිත ඇත්තේ ප්‍රපංචයක නොවේ නම් එය ඇත්තේ කයේ සියුම් යමක් අල්ලාගෙනද නැතිනම් හිස් තැනේද යන්න සොයන්න අවශ්‍ය නැහැ. භාවනාව වැඩෙනවා කියා. තප්පර කීපයක් හිස් තැනේ ඉන්න අතර ඊළඟ තප්පරයේ සියුම් දෙයක් අල්ලාගෙන ඉන්න පුළුවන් බවත් ඊළඟ මොහොතේ බොඩි සෙන්සේෂන් වල ඉන්නත් පුළුවන්. මාරුවෙන් මාරුවට සිදුවිය හැකි බවක් තමයි මා තේරුම් ගත්තේ. ඒ කොයි එකේ හිටියත් ප්‍රපංච වලින් සිත අවුල් වී නැතිනම් භාවනාව කෙරෙනවා කියලා. ඔන්න දැන් ආනාපානයේ ඉන්නවා. දැන් බොඩි සෙන්සේෂන්ස් වල ඉන්නවා. දැන් ඔන්න හිස්තැනට ආවා කියලා හරියට පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් වෙන්න ඕන කියලා එකක් මම හිතාගෙන හිටිය බවත් එය වැරදි බවත් තේරුම් ගත්තා. පිළිවෙලින් පොතේ හැටියට මේක වෙයි කියලා බලාපොරොත්තු වුණාට එහෙම වෙන්නේ නැහැ කියලා. ඉන්පසු මා ඒ ඇටිටියුඩ් එකෙන් භාවනාව කරන්න පටන් ගත් විට පෙරට වඩා සැක අඩු බවක් සැහැල්ලු බවක් දැනෙන්න වුණා. ආනාපානයේද බොඩි සෙන්සේෂන්ස්ද කියා අදාළ නැතිව වාඩි වී දැනෙන ඕනෑම දෙයක් ලේබල් නොකර බලන්න උත්සාහ කරනවා. එහි සාර්ථක බවක් සහ සිත් කරදර අඩු බවක් දකිනවා. මම මේ තේරුම් ගත් හැටි නිවැරදිද? වැරදි ඇතොත් අවවාද ලබා දෙන සීක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ඒ ඉදිරිපත් කළ තියෙන ඉස්සරේ සන්තෝසයි, අහන්න සන්තෝසයි. මොකද හේතුව ගොඩ දෙනෙක් ඕකේ අනිත් පැත්තට තමයි යන්නේ. ගොඩ දෙනෙක් කියනවා නෑ නෑ එහෙම වෙන්න බෑ, මේව අනුපිළිවෙලට වෙන්න ඕනේ, එකට පස්සේ දෙකම තියෙන්න ඕනේ. ඔහොම කියලා ඒ විදිහේ කතාවක්, ඒ විදිහේ අදහසක් සහිතව කටයුතු කරනවා. ඒ එක්තරා විදිහක මේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද කියලා අපිට කියන්න පුළුවන්. මොකද පෙන්නන්නේ ඔක්කොම නිකන් හරියට නිකන් එකට පස්සේ දෙක එන්න ඕනේ, දෙකට පස්සේ තුන එන්න ඕනේ, මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා ඔන්න ඒ විදිහට එලලා පෙන්නනවා. එලලා පෙන්වුවට මොකද ඇත්තට වැඩ කරන්න ගියාම එහෙම දෙයක් නැහැ. එහෙම තැන් තැන් වලින් එක එක දේවල් ඉදිරිපත් වෙලා එනවා. අර විදිහට නිකන් ක්‍රමානුකූලව එකක් පිටිපස්සේ එකක් පෙළ ගැහිලා ඒ විදිහට කටයුතු වෙන්නේ නැහැ. එතකොට අන්න අධ්‍යාපනය අරගෙන ගිහිල්ලා රස්සාවක් කළා කරපු දවසට තේරෙනවා අර ඉගෙන ගත් දේවල් කිසි දෙයක් අදාළ නැහැ. ඒ වෙනුවට අමුතුම වෙනස්ම විදිහේ වැඩක් තමයි එතන තියෙන්නේ. අන්න ඔය ප්‍රායෝගික අත්දැකීම ගැන තමයි කියන්නේ. පොතේ නම් අර විදිහට සඳහන් වෙනවා. පොතේ පැහැදිලි කිරීම සඳහා ওই විදිහට වෙනස් වෙනස් කොටස් වලට කඩලා පෙන්නලා දීලා තියෙනවා. කායානුපස්සනාව, වේදානානුපස්සනාව කියලා ඒ විදිහට පෙන්නලා දීලා තියෙනවා. අනිත් පැත්තෙන් පංච උපාදානස්කන්ධ කියලා කොටස් පහකට කඩලා පෙන්නලා දීලා තියෙනවා. ඒ සියල්ල පැහැදිලි කිරීමේ අර්ථයක් සඳහා තමයි දීලා තියෙන්නේ. නමුත් භාවනාවට ගිහිල්ලා භාවනාවට වැසගෙන කෙනෙක් හෙව්වොත් කෝ පංච උපාදානස්කන්ධය, කෝ කායානුපස්සනාව විවරද කියලා ඔය විදිහට වයන්න ගත්තොත් ඒක අමුතුම ජෝක් එකක්. මොකද අර නිකන් අස්සයාගේ පිට උඩ නැගගෙන අහන කෝ අස්සයා කියලා. ඉතින් මේ අපි වචනවත් කියන්නේ නැහැ. අපි කිව්වත් වැරදි, නිකන් මම නම් වැඩිය කියවෙන්නෙම නැති තරම්. වචන කියවෙන්නෙම නැති තරම් සමහර කෙනෙක් ඔය අලුතෙන් ආපු කෙනෙක් අහනවා කෝ හාමුදුරනේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය ගැන භාවනා කරන්න කියලානේ මේ බුදුහාමුදුරෝ කියලා තියෙන්නේ. බුදුහාමුදුරේමනේ කියලා තියෙන්නේ. ඒතකොට කෝ කියලා අහනවා. ඉතින් අර පොතේ දැනුමයි ප්‍රායෝගික දැනුමයි අතර වෙනස, එහෙම නැත්නම් ඉගෙන ගන්නවායි ජොබ් එකක් කරනවායි අතර වෙනස තමයි ඔක පිටිපස්සේ තියෙන්නේ. ඉතින් එතකොට අපිට කෙනෙක්ට කියන්න පුළුවන් ඔය හුස්ම තියෙනවනේ, ඔය හුස්ම දැනෙනවා කියන්නේ මොකද්ද? ඔය හුස්මේ රූප කොටසක් තියෙනවා, ෆිසිකල් කොටසක් තියෙනවා. ඒක තමයි ඔය නාස්පුඩු අග වැඩි ඉගෙන යනවා එළම දැනෙන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ඔක්ක එහෙම වදිනකොට වේදනාවක් මතනේ අපිට ඒ දැනීම ඇති වෙන්නේ. අන්න වේදනා කොටස. ඊට පස්සේ උෂ්ම පිළිබඳ මතකයක් තියෙනවා. දැන් ඔය කමඨහන් වාර්තා ලියන්නේ මේ මතකෙන්. අන්න සංඥා කොටස. ඊට පස්සේ ඒක මත සිතිවිලි ගෙතෙනවා. උෂ්ම දිගයි කොටයි. දැන් මේක මම කොහොමද වාර්තාවකට දාන්නේ කිය කිය හිතිවිලි ගෙතෙනවා. අන්න ඒ චේතනා කොටස, සංස්කරණ කොටස සිද්ධ වෙනවා. ඊට සම්පූර්ණ මේ සියල්ල දැනගන්න අර විදිහේ හඳුනා ගැනීමේ ස්වභාවයක්, දැනුවත් භාව, විඥානාති විඥානාති කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා, විශේෂයෙන් දැනගන්නවා. අන්න ඒ විදිහේ ස්වභාවිකුත් තියෙනවා. එතකොට ওই පහේම එකතුවක් තමයි හුස්මක් බැලුවා කියන්නේ. එහෙම නැත්නම් ওই පහත හතරේම එකතුවක් තමයි අන්න මේ විදිහට භාවනා කරා කියන්නේ වේදනානුපස්සනා, කායානුපස්සනා, වේදනානුපස්සනා. ওই හතරම තියෙනවා ඔක විදිහට පස්සේ. අර එකක් යාන්න ගියොත් එකක් ප්‍රමුඛ කරගන්න ගියොත් එකක් විතරක් සුද්ධෙට කරන්න ගියොත් එහෙම එකක් නැහැ. ඒ වෙනකොට ප්‍රායෝගික වෙන්නේ ওই වැඩේ. ප්‍රායෝගික වෙන්නේ අන්න මේ විදිහේ කැඳක් තියෙනවා. ඒ කැඳේ විවිධ කෑලි ප්‍රමුඛ වෙලා එනවා. ඔන්න ඊටපු ගමන් සුදු ලුණු කෑල්ලක් හැපෙනවා. සුදු ලුණුම දැන් මේකේ තියෙනවයි කියලා අර්ථයක් ගන්න පුළුවන්ද? නැහැ. ඉඟුරු කෑල්ලක් හැපෙනවා. ඉඟුරුම මේකේ තියෙනවයි කියලා අර්ථයක් ගන්න පුළුවන්ද? අන්න බත් ඇට දෙක තුනක් හැපෙනවා. ආ බත්ම මේකේ තියෙනවා කියලා අර්ථයක් ගන්න පුළුවන්ද? වතුර ටිකක් දැනෙනවා. වතුරම මේකේ තියෙනවා කියලා අර්ථයක් ගන්න පුළුවන්ද? එහෙම එකක් නැහැ. ඒ වෙනුවට මේකේ තියෙන ලුණු කැඳ. ඔයි කොක්කෝ මෙහෙම කලවමක්. කලවමක් තමයි තියෙන්නේ. ඉතින් අර හිතලා කල්පනා කරලා නැවත නැවත පුහුණු වෙලා ඒ ආපු නිගමනය හොඳයි. ඒ ආපු අදහස හොඳයි. ඒකෙන් සැකසංක අඩු වෙලා තියෙනවා. කරගෙන යන වැඩේට පහසුවක් වෙලා තියෙනවා. ඒ ඔක්කොම හොඳ පැත්තට, සුබ පැත්තට තමයි පිටලා තියෙන්නේ. හැබැයි ඔතන නිගමනයේ එක කොටසක් තියෙනවා. මොකද්ද? ප්‍රපංචවල නැති තාක්කල් ඕකේ. ප්‍රපංචවලට ගියොත් තමයි අවුල කියන වගේ අදහසක් ප්‍රකාශයක් ඕකේ තියුණා. ආගෙන ඉඳපු කට්ටියට තේරෙන්නේ ඇහුන්නේ නැති මේ අනිත් කට්ටියටත් ඉතින් අහගෙන ඉන්න කියලා අපි ආරාධනා කරනවා වෙන කෙනෙක්ගේ වார்த்தාවක් වුණත්. මොකද අහලා බලන්න මොකද්ද මේ කියන්නේ. මේකෙන් අපේ කමට අනුසුද්ධ වෙනවා. ඊට පස්සේ ඒකට දෙන අදහස පිළිතුර මොකක්ද කියන එක පොඩ්ඩ අහලා බලන්න හොඳට කාණ යොමු කරලා. කන්නවල අහන්න කියන්නේ. කන්නවල ඇහුවාම අන තේරෙනවා මෙන්න මෙහෙම දෙයක් කිව්වා. අන පපංච වලට යන්න නැති තාක්කල් වැඩේ හරි කියන අදහසින් තමයි කිව්වේ. පපංච වලට ගියොත් වැඩේ වර්ධිනවා කියන අදහසින් තමයි කිව්වේ. මං කියනවා යම්කිසි පමණකට භාවනාව හඳුනාගත්ත කෙනෙක්ට ඒ නිගමනෙත් අදාළ නැහැ. පපංච වලත් සතියෙම කියලා හිතා ගන්නකො. අනේ එහෙම කියපු ගමන් උඩ යට කුරු වෙනවා, වැඩේ මාරු වෙනවා, අවුල් යනවා. නමුත් කරලා බලන්න ඔය කියන තරම් දුරල නැහැ මේ සිහිය වර්ධනය වෙලා අහම. ආධුනිකයෙක් අපි කියනවා පපංචපා පපංච වලට යන්න එපා කියලා. නමුත් මේ විදිහට යම් කිසි ප්‍රමාණයක් මේ වැඩේ දැන හඳුනාගත්ත කෙනෙක් වඩාගත්ත කෙනෙක් පපංචයකට ගියාම බලන්න ඕක කැඩෙනවද කියලා. පපංචයකට ගිහිල්ලා ගන්නේ නැතුව ඉන්නකෝ මොකද වෙන්නේ බලන්න. තාවරව සදාකාලික මේ පපංචෙව තියෙයිද කියලා පොඩ්ඩක් බලන්නකෝ. අන්න අර පෞගී කාලයක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා අන්න මේ මට කලින් තිබුණේ මේ පපංචවලට යන්න එපා කියන කමටහන තමයි මට දීලා තිබුණේ. එකටම ගන්න කියලා. දැන් ඔබ වහන්සේ ගුවා පපංච වල ගියාට කමන්නේ ඔහෙ තියෙන අරින තියලා දීලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා අතීත සිදුවීමක් අල්ලගෙන යම් කිසි එක thought pattern එකක් අපි හිතමු. ඒ කියන්නේ කෙනෙක් එක්කමයි තුනේ හැසිරෙනවා. අතීත සිදුවීමක්. අන්න ඒ අතීත සිදුවීම මත එක thought pattern එකක්. ඒ සිදුවීම මතම අන්න කතන්දරයක් පපංචයක් ගෙතෙනවා. ඉතින් මට තේරෙනවා මේකෙම තමයි යන්නේ. එතකොට මම වෙන්දට මේවා අකුසල් මේවෙන් අයින් වෙන්න ඕනේ මේවෙන් දුරස් වෙන්න ඕනේ කියලා ටග් ගාලා උස්මට ගන්නවා පරියා නැත්නම් ඇවිදීමට ගන්නවා. නමුත් අද මේ ලැබිච්ච උපදේශ අනුව මම ඉඳලා බැලුවා. ඉනකොට මට තේරෙනවා මේක නැවත ඒක ඔස්සේම ගලාගෙන යනවා. විවිධ පැතිකඩ වලින් මේක පිළිබඳ කතන්දර ගෙතෙනවා. විවිධ ඇන්ගල් වලින් විවිධ රූප රාමු වලින් මේක පිළිබඳ කතන්දර ගෙතෙනවා. ගෙතිලා දවසම වගේ මේකේ තමයි ඉන්නේ. අන්න මේ පිළිබඳ අර පරණ පුරුදු අපි කියන්නේ පරණ පුරුදු නුරුස්සනා ගතියක් තියෙනවා. දැන් මේ ඉන්නේ අකුසලයක වගේ කියන හැඟීමක් පරණ පුරුදුයිනේ. අන්න ඒ නුරුස්සනා ගතියක් තියෙනවා. කොහොම මම දවස් දෙකක් භාවනාවේ ගත කරා. අන්න මට තේරුණා පස්සේ දවසක තුන්වෙනි දවසේ අර thought pattern එක හිතලවත් ගන්න බෑ. ඒක එන්නෙම නෑ. ඒක ගන්නත් බෑ, හිතලා ගන්නත් බෑ කියලා කියනවා. ඒ කියන්නේ ඒ සයින්න්සෙ පරීක්ෂා කරලා බලලා ඒ කුණුව අරගෙන පොඩ්ඩක් තියලා බලලා ඒ කුණ රැඳෙනවද කියලා තියලා බලුවාම තේරෙනවා ඒ රඳන්නේත් නෑ. මොකද උනේ? අන්න අර එක thought pattern එකක් ගැන කියන්නේ. සමහර විට ඔයගේවා මාස ගණන් යන්න පුළුවන් අල්ලගත්ත පමණින්. නමුත් අන්න ඒකේ ගෙවීමක් තියෙනවා, හවරවීමක් තියෙනවා. ඉතින් පප්පංජ වලට බය වෙලා බෑනේ කරන්නේ. මං කියන්නේ මේ ආධුනිකයෙක්ට නෙමෙයි, යම් පමණකට මේ පමණට වඩාගත් කෙනෙක්ට. නැන්න එතකොට තේරෙනවා ඒකත් පත් වෙලා යන දුන්නොත් පත් වෙලා මේකේ අහවරීමක් තියනවාද, ගිනි අරගෙන මේකේ කෙලවරක් තියනවාද කියලා බැලුවොත් තියනවා කෙලවරක්. එහෙම නැත්තම් නිවනක් පණවන්න බෑනේ. නෑ තියනවා. ඒක ටිකක් ආයාසයෙන් විශ්වාසයෙන් දැකගත යුතු දැනගත යුතු දෙයක්. ඒකයි කියන්නේ විශ්වාසය වටිනවා. අනේ විශ්වාසයෙන් දිගට කරගෙන යමු.
මයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු. නිරෝෂ චැට් එකේ තියෙනවා එකක් කියවලා.
එහෙමයි.
නිරෝෂ්ට
මට පේන්නේ නැහනේ
කියවන්නද?
එහෙම බලන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. කමඨහම් වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවනේ ස්වාමීන් වහන්සේ?
හරි හරි මට ඇහෙනවා. ඔව්.
සක්මන් භාවනාව. මම දැන් මෙතන ලෙස සතිමත්ව පටන් ගත් විට සීමා නැති බව හා කය අවට හා එක්ව නිහඬ බව අත්දකි. කිසිත් අරමුණු නොකර ඇවිදි. පසුව බොඳ වීම වැඩි, සිතුවිලි අරමුණු වීමද නිහඬ බවට යාමද මාරුවෙන් මාරුවට වී නිහඬ භවයේ සිටින කාලයේ වැඩි වේ. සක්මනේ වේගය අඩු වේ. සක්මන නවති. නැවත හිමිහිට පියවර තබයි. සක්මන නැවතීම වරින් වර සිදුවේ. පරයංක භාවනාව. ආනාපානේ මූලික කමඨහනයි. පෙරමෙන් හුස්ම නොබලයි. නිහඬ බවට යයි. වරින් වර ඈත්ව බොඳවන සිතුවිලි කීපයක් අරමුණු වී නිහඬ බව අත්දකි. බොඳවන රූප වරින් වර අපැහැදිලිව පෙනේ. පසුව නිහඬ බව අත්දකින කාලයේ වැඩි වේ. බලෙන් සිතුවිල්ල දැමුවද එය මුල් අකුරෙන්ම බොඳ වේ. කයේ දැනීම නැත. නිහඬ බව කීවද ඒ වචනයෙන් විස්තර කළ නොහැකි බවක්. එදිනදා සතිමත් බව. බොඳවීම වැඩි ඇතුළත කතාව වරක අපැහැදිලිය. නිහඬ බව පසුබිම් වී ඇත. එදිනදා වැඩ නම් නොකර සිදුවන සිදුවීම් පෙළකි. සක්මන පර්යංකේ එදිනදා කටයුතු සියල්ල තුළ එකම ස්වභාවයක් හා සියල්ල එක් වූ බවක් අත්දකි. බාහිර පුද්ගලයන් හා ගනුදෙනු කළ පසු පර්යංකයකින් සක්මනේ යෙදීමේ අවසි බව මතුවී ඇතුළත පිරිසිදු කිරීමක් කරගැනේ. ස්වාමීන් වහන්ස, පුහුණුව ඉදිරියට කරගෙන යාමට මඟ පෙන්වා දෙන සීක්වා තිරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, දැන් එතකොට මේක ලියන කෙනා අර කලින් එකටත් ලුණු ඇඹුල් දානවා. මම දන්නේ ඒක අහගෙන ලියලා ඊට පස්සේ ලියලාද කියලා. ඕකේ කියනවනේ යන්න හිතවිල්ලක් බලෙන් අරන් දැමුවත් ඒකත් බොඳ වෙලා යනවා. අන්න ඒක තමයි අර හාමුදුරුවන්ගේ අත්දැකීම. ඒ හාමුදුරුවෝ අන්තිමට දවස් 3-4කට පස්සේ කිව්වේ එන්නේ කතාව. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ලංකාවේ හාමුදුරුවෝ කෙනෙක් නම් නෙමෙයි. ඒ හාමුදුරුවෝ මියන්මාරේද කොහෙද? අන්න මියන්මාරේ හාමුදුරුවෝ කෙනෙක්ින්ද බාර ගන්න පුළුවන් වුණා. ලංකාවේ හාමුදුරු කෙනෙක්ට නම් ඕක ලොවෙත් බාර ගන්න අමාරුයි. ඉතින් කෙසේ නමුත් ඔන්නෝම ධර්මතාවයක් කොහොම දෙයක් තියෙනවා. අර විදියට අන්න බඳවීමක් තියෙනවා. රඳන්නේ නැහැ මේකේ. අන්නේ රඳන්නේ නැති බව දැක ගන්න ටිකක් ජව කවන්න ඕනේ. මේ පුහුණුව ප්‍රතිපදාව සිහිය ජව කවන්න ඕනේ. අන්න දවසක තේරෙනවා මේ ඕනම දෙයක් සිහියට යටයි. මේ ඕනම දෙයක් සිහියෙන් යට කරන්න පුළුවන්. අන්න ඒ ශක්තිය තමයි දැන් ඔය උර ගෑවෙන්නේ. ඉතින් ඒක හොඳ අවස්ථාවක්. ප්‍රතිපදාවේ හොඳ අවස්ථාවක්. වැඩි වැඩියෙන් නිහඬ බවක්. නිහඬ බවක් කියුවාම සද්ද අතරෙත් නිහඬ බවක්. පිරිස් අතරෙත් නිහඬ බවක්. ක්‍රමානුකූලව වර්ධනය වෙලා එනවා. ඒක තමයි ඉදිරි පියවර. දැන් මෙතන කියවෙනවා කෙනෙක් එක කතා කරාම අර පිරිසිදු කරන්න ඕනේ වගේ ගතියක් මතුවෙලා එනවා. ඇතුළත පිරිසිදු කරන්න ඕනේ වගේ ගතියක් මතුවෙලා එනවා. එම කියලා කියනවා. දැන් පහුගිය දවසක මෙහි කෙනෙක් ඇවිල්ලා කියනවා කතාව පිළිබඳ කතාවක්. අපි බෝඩ් ගහලා තිනවා 60 උටාමාරක් කතා කරන්න එපා කියලා. ඒ වුණාට බේරන්නම බෑ. එක පැත්තකින් අර දවස් කීපයක් යනකොට අර එන වෙහෙස තියෙනවනේ. ඒ වෙහෙසට self medication වගේ. ඒගොල්ලෝම ඒගොල්ලන්ට බෙහෙත් කරගන්නවා වගේ තමයි ඔය කයිවාරු වලට ඒවට මේවට පෙළඹෙන්නේ. ඇයි අර කාලා ඉන්න බෑ, දරාගෙන ඉන්න බෑ. ඉතින් ඔය කතා කර කර හරි ඉන්නවා. දැනුවත්වත් නෙමෙයි ඒක කරන්නේ, නොදැනුවත්ව කරනවා. ඉතින් නමුත් නැවත නැවත ඒගොල්ලන්ට මතක් කරන්න ඕනේ කතාවට අනුග්‍රහ කරන්න එපා. කතා කරන්න ආපු ගමනක් නෙමෙයිනේ මේක. කතා කරන ඒවා පස්සේ වෙන දවසක ගෙදර ගිහිල්ලා කතා කරගන්න පුළුවන්නේ. එහෙම නැත්නම් පොහොය අටසිල් සමාදන් වෙලා කයිවාරු කියලා කෙලින් ගියොත් එම් පහුගිය දවසක එක් දින වැඩසටහනකට ගිහිල්ලා අලුත්ම පිරිසක් හරි අමාරුයි. ඒකට කතාව නවත්තන්න. මොකද අර පන්සල්වල සිල් අරගෙන කයිවාරු කියලා නේ පුරුදුද තියෙන්නේ. ඉතින් පටන් ගන්නකොටම කිව්වා මේ කතාව නම් කතාව එපා දෙතුන් දිනේට මම බණින්නත් බලාපොරොත්තු වෙනවා. හවස පොසිල් සපවරණය කළා යනවනේ. ගිහිල්ලා ඕන තරම් කතා කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ පවාරණය කරනකොට ඇහුවා පන්සිල් නේද දෙන්න ඕනේ. නෑ නෑ ආජීවට්ටමක සීලේ. ඉතින් ආජීවට්ටමක සීල සමාදන් වුණා කියන්නේ උපෝසතට සීල් තරම්වත් කතා කරන්න බෑ. අන්න දැන් ඉතින් අර කතා හතරෙන් පස්සේ කතා කරන්න දෙනවා කෝ කට්ටියට. ඒ පොරොන්දු පොඩ අවුල් යනවා. දැන් සමාදන් වෙච්ච එක හැටියට එහෙමවත් කතා කරන්න බෑ. ඕවම දෙයක් තියෙනවා. ඒතකොට භාවනාව කියදෙන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ කතා කරන දේවල් ටික තමයි එන්නේ බාධාවට. ඒවා තමයි විසිලා එන්නේ. ඊට පස්සේ භාවනා කරනවා කියලා අරකේ පපංච වීමක් අන නැවතත් මම පපංච කියන වචනේ පාවිච්චි කරා. අරකේ පපංච වීමක් තියෙනවා. ඉතින් එතකොට ඒක සුද්ධ කරනකොට සමහර විට විනාඩි 35ක් විතර ගිහිල්ලා පැයෙන. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඒක ආධුනිකයෙක්ට විශේෂයෙන් තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් ඇවිල්ලා තමුන්ගේ පාපොච්චාරණයක් කරනවා මම කතා කර කර හිටියා. මට තේරෙනවා මේ කතාව ඔස්සේ යනවා සක්මන පරියන්කේ. මේ අනවශ්‍ය දේවල් මතක් කරගෙන ඒව ඇදගෙන ඒව ඔස්සේ ගමන් කරනවා කියලා අනේ යා තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනවා. එහෙම දැකලා එහෙම ආදීනව දැකලා මම ඒකෙන් කතාවෙන් ටිකක් දුරස් වුණා කියලා යා කියනවා. නැත්නම් ඒක හොඳ දෙයක්. අනේ තමුන් තේරෙනවා මේකේ අපහසුතාවයක් අමාරුතාවයක් තියෙනවා. ඇයි මේ ඥාර්‍ය නිශ්ශබ්දතාවයක් ගැන කියන්නේ කියන අදහස ටික ටික දැනගන්න පුළුවන්. එහෙම තමයි ප්‍රතිපදාව පුහුණු කරගෙන යන්නේ. නමුත් මම වචන පැටලිලා වගේ කලින් කිව්වා පිරිස් අතරෙත් නිහඬව ඉන්න පුළුවන් නම් කතාබහ අතරෙත් නිහඬව ඉන්න පුළුවන් නම් කියන අදහසක් මම කිව්වා. ඒක මොකද්ද? අන්න ඒක යම්කිසි විදියක ඊට වැඩිය මේරු ස්වභාවයක්. ඒක ආධුනිකයට අර විදියට බාහිර නිහඬභාවිකින් කතාව අඩු කළා පිරිස් අතරෙන් දුරස් වෙලා මේ විදියට ආරණ්‍යකට ඇවිල්ලා එහෙම ලබා ගන්න නිහඬභාවය ටික ටික ස්ථාවර වුණාට පස්සේ අන්න නියම නිහඬභාවයක් බවට ඒක පරිවර්තනය වෙනවා. නියම නිහඬභාවය කියන්නේ මොකද්ද? අන්න පිරිස අතරේ ඉඳියත් නිහඬයි. නිහඬයි කියන්නේ මේ සද්ද නැහැ කියන නිහඬත්වය නෙමෙයි උතර තියෙන්නේ. ඊට වැඩි එහා ගියපු මේ සියල්ල විනිවිද දැකපු නිහඬභාවක් තමයි යාට අදාළ වෙන්නේ. අර පිරිස අතරේ ඉඳියත් එයා නිහඬයි. අර විදියට කතා බහ කරත් එයා නිහඬයි. අනේ නිහඬභාවයේ දිහාවට යන ගමනක් තමයි ඔය තියෙන්නේ. ඒක ක්‍රමානුකූලව ටික ටික අඳුන ගන්න පුළුවන්. දැනටත් යම් කිසි දුරක් ගිහිල්ලා තියෙනවා. ඊටු ටිකත් යවේවා කියන දහසින් අපි යන්.
එපමණයි ස්වාමීන් වහන්සේ මට ලැබිලා තියෙන.
නැහැ chat එකේ තව ප්‍රශ්නයක් තියුණා මම හිතන්නේ. තව එකක් ඇවිල්ලා
තියෙනවා. මස්ලම් එවරිවන් නෙවල නැහැ ස්වාමීන් වහන්සේ. මම හිතන ඔබ වහන්සේ විතරද දැන් නෙවල
තියෙන්නේ. ආ ඒකේ තියෙන්නේ දැන් ඇහෙනවා කියලා. හරි හරි.
මේ පැත්තේ ස්වාමීන් වහන්සේ ඉමසල් ලැබලා තිබුණේ නැහැ ප්‍රශ්න. එහෙමනම් අපේ කාලෙත් හරි කිවිගෙන යන නිසා අපි එහෙනම් දෙවනි භාගයේ ධර්ම දේශනාව විසරණ ආරම්භ කරමුද?
හරි.
හොඳයි. එහෙමනම් අපි අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්ම දේශනාව විලිය ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැත මම නැවත වතාවක් ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේන ලෝභේන ලුද්දාසේ සන්තා ගච්ඡanti දුග්ගතින් තං ලෝභං සම්මදඤ්ඤාය පජහಂತಿ විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනಂತಿ ති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන පින්තුනි, අපි මේ දිගට පවත්වන දේශනාවක් නිසා, ධර්ම දේශනාවක් නිසා විවිධ කොටස් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් තමයි තිබුණේ. එතකොට ඒ විවිධ සූත්‍ර දේශනා, එහෙම නැත්නම් විවිධ ඒ තියෙන පරිච්ඡේද කිහිපයක් අපි පහුගිය කාලේ විතෙන් විට පහු කරා. එතකොට අන්තිමට මම මතක් කරේ, අන්තිමට මාස ගණනක් තිස්සේ කතා බහ කරේ අන විනය පොතේ කොටසක්. ඒක විනය පොත වුණාට ඒකේ ධර්මය තමයි හරිය වැඩි යතුනේ. අන විනයට බැස ගන්න කලින් මේ භාග්‍යතුන් වහන්සේ යම් කිසි ආකාරයක බුද්ධත්වය සාක්ෂාත් කරලා ඒ මුල්ම අවදියේ සිදුවෙච්ච සිදුවීම් ජාලාවක් තමයි එතන සඳහන් වුණේ. එතකොට ඒ සිදුවීම් ඔස්සේ අපි ගියා අර විදියට සාරිපුත්ත මොග්ගල්ලාන පැවිද්ද වෙනකන්, ඒ දෙදෙනා භාග්‍යතුන් වහන්සේව හොයාගෙන එනකන් ඒ කොටස ඔස්සේ අපි ගියා. එතකොට අන්න ඒ කොටස එතනින් ඉවරයි. ඊට පස්සේ ඇත්තටම විනය කරුණු පටන් ගන්නවා. ඉතින් ඒක ඉතින් කියලා අමාරුයිනේ. ඒක ඉතින් තට්ටේ ගාගෙන ඉන්න සිවුරු පොරවගෙන එතකොට කිව්ව හැකි එක. ඉතින් ඒක නිසා එතනින් මම හිතුවා නවත්තන්නේ කතන්දරේ. එතකොට මේ සාමාන්‍යයෙන් මේ සූත්‍ර දේශනාව පටන් ගන්නකොට ඒ යෙදෙන වචන ටික අනුව අදහසක් එනවා. මේ කාගේද මේ කතන්දරේ, කවුද මේ ඉදිරිපත් කරන, කවුද මේ තෝල්කයා කියන අදහසක් එනවා. සාමාන්‍ය විනය පොතේ තෝල්කයා තමයි උපාලි හාමුදුරුවෝ. එතකොට උපාලි හාමුදුරුවන්ගේ වචනේ තමයි තේන සමේන බුද්ධෝ භගවා සවත්තියං විහරති චේතවනි. ඔන්න විදිහට තමයි උපාලි හාමුදුරුවෝ කතාව පටන් ගන්නේ. තේන සමේන බුද්ධෝ භගවා කියලා සවත්තියං විහරති චේතවනි, නැත්තම් වෙන කොහේ හරි ඉන්දියා කියලා තමයි එක සමයක භාග්‍යතුන් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සවත් නුවර වැඩ වෙසෙන කල්හි වගේ අදහසකින් තමයි ඒ වචන ටිකෙන් තමයි උපාලි ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් කතාබහ පටන් ගන්න. ඒක අපිට එච්චරම ඇහිලා පුරුදු නැහැ. අපිට කියන්නේ මේ අහන පිරිසට කියමුකෝ, ඒක එච්චරම ඇහිලා පුරුදු නැහැ. හැබැයි අනිත් පැත්තෙන් ආනන්ද හාමුදුරන්ගේ වචන ටික හැමෝම වගේ දන්නවා. ඒවන් මේ සුතං එකං සමයං භගවා. අන්න මම මා විසින් මෙසේ අසන ලදී. එවන් මේ සුතං ඒකං සමයං භගවයි කලක භාගයත් වූ සවැත් නුවර හරි සවත්‍යම් විහෙරති ජේතවනේ, නැත්නම් කොහෙද අරෙහි කලන්දක නිවාපේ එහෙ ඉන්දියයි කියලා හරි කොහෙ හරි කියනවා. අන්න ආනන්ද හාමුදුරන්ගේ වචන. ඒතර ආනන්ද හාමුදුරන්ගේ වචන ටික අහලා පුරුදුයි. ඊළඟට කවුද උපාලි ස්වාමීන් වහන්සේගේ වචන පෙළියත් ටිකක් විතර අහලා පුරුදු ඇති සමහර කෙනෙක්ට. අන්න ඒ විදිහට වචනෙන් අඳුරන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ කාගේද වචන මේ? කවුද මේ ඉදිරිපත් කරන්නේ? මේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ කතාව කියන්නේ කවුද කියන අදහස ගන්න පුළුවනි. ඉතින් මම හිතුවා මට තියෙන ලෙඩේටත් එක්ක ඊළඟට පොඩ්ඩක් මේ අමුතුම විදිහේ ධර්ම කොටස සඳහන් වෙන අපි කියන්නේ කුද්දක නිකායේ. කුද්දක නිකායේ කියන අර්ථය ගත්තාම තියෙන්නේ නිකන් යම් කිසි විදියක ශ්‍රාවක භාෂිත කියන අදහසින් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. නමුත් එහෙමම නෑ. ඔය සුත්ත නිපාත වගේ, ධම්මපද වගේ, එහෙම නැත්නම් ඉතිඋත්තක පාළි වගේ බොහොම ගැඹුරු වටිනා ධර්ම කරුණු භාග්‍යතුන් වහන්සේගේ දේශනා සඳහන් වෙන කොටස් තියෙනවා. එතකොට ඒ කොටසකින් එකකට වැස ගන්න ඕනේ කියලා මට හිතුණා. මේ ඉතිඋත්තක පාළි කියන කොටසට, කුද්දකනිකායේ ඉතිඋත්තක පාළි කියන කොටසට ඒක පොඩි පොඩි කුඩා කුඩා දේශනා තියෙන්නේ. අපිට දවසකට දෙකකට වගේ කවර් කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට. අන්න ඒ කොටස පටන් ගන්න ගාතාව තමයි ආද ඉස්සරහන් තියපු ගාතාව. මේකෙදි කාගේ වචනද මේ කියන ප්‍රශ්නේ තියෙනවා. කාගේ වචනද මේ, කවුද මේ ඉදිරිපත් කරන්නේ? භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. නමුත් මේ තෝල්කයා කවුද? තෝල්කයා කවුද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒතර විවිධ කට්ටිය විවිධ මතවාද ඉදිරිපත් කරනවා. මේ තෝල්කයා පටන් ගන්නේ කොහොමද? මේ තෝල්කයා පටන් ගන්නේ අමුතු නිකන් කාව්‍ය මේ විදියකින් තමයි පටන් ගන්න. කියනවා මෙහෙම, වුත්තං හේතං භගවතා වුත්තං මරහතාති මේ සුතං. ඔන්න විදිහට තමයි ওই සූත්‍ර දේශනා සියල්ලම වගේ පටන් ගන්න. වුත්තං හේතං භගවතා වුත්තං මරහතාති මේ සුතං. භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය. අරහතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය. ඒක තමයි කියන්නේ වුත්තං හේතං භගවතා උත්තං මරහතාති උත්තං අරහතාති කියන අදහස තමයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධර්මයේ වදාරන ලද්දේමය. අරහතන් වහන්සේ විසින් මේ ධර්මයේ වදාරන ලද්දේමය. මේ සුතං මා විසින් අසන ලදි. අන්න ඔහොම කියලා තමයි ඔන්න ඒ දී වාක්‍යයක් කියලා තමයි මේ සූත්‍ර දේශනා ටික, එහෙම නැත්නම් මේ කුඩා කුඩා දේශනා ටික පටන් ගන්නෙ. සාමාන්‍ය නිකන් මේ අර කියන්නේ සෑන්ඩ්‍රි අයිටම්ස් කියලා අන්න ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. මේ ලොකුවට කතාවක් සහිතව දේශනා වෙනුවට කතාවත් ගොඩක් කලාවට නෑ, අවස්ථාවත් ගොඩක් කලාවට නෑ වෙනුවට අර ධර්ම කරුණ විතරක් ගෙනහල ඉදිරිපත් කරනවා. ඒක එක පැත්තකින් හරිම ගැඹුරු කරුණු තියෙන්නේ, අනිත් පැත්තෙන් කොහේ කොයි වෙලාවේ කිව්වද කවට කාව අරමුණු කරලා කිව්වද කියලා දන්නේ නැති ස්වභාවයක් සහිත දේශනා ගොඩක් වෙලාවට. ඉතින් එන්නේ විදිහේ දේශනාවක් තියෙනවා. එතකොට සාමාන්‍ය තියෙන එක මතවාදයක් තමයි මේ වචන, මේ උත්තං හේතං භගවතා උත්තං අරහතාති මේ සුතං කියන මෙන්න මේ වචන ටික කුජ්ජුත්තරා භික්ෂුණීන් වහන්සේගේ කියලා. කුජ්ජුත්තරා කවහම ඔය ආනන්ද හාමුදුරුවන්ට ලැබුණනේ බහුශ්‍රුත ශ්‍රාවකයන් අතර අග්‍ර. අන්නේ වගේ භික්ෂුණී ශාසනයේ බහුශ්‍රුත ශ්‍රාවිකාවන් අතරින් අග්‍රත නැති තමයි මේ එයාගේ වචන කියලා කියනවා. ඉතින් හරියට දන්නේ නැහැ. කෙසේ නමුත් මේකේ තියෙනවා බොහොම වටිනා ධර්ම කරුණු ගණනාවක්. මේවා එක්තරා විදිහක අර මගහැරෙන්න ගියපු කරුණු කියලා අපිට කියන්න පුළුවන්. මොකද භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ වැඩි හරියක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉඳියට හොඳම හරිය නැහැ කියලා කිව්වොත් කට්ටිය දුක් ගණීද දන්නේ නැහැ. ඔය තියෙන්නේ පොතකට දාන්න පුළුවන් හරියනේ. සාමාන්‍ය ඔය කෙනෙක් ඇසුරු කරනකොට ආරණ්‍යක ජීවිතයක් ගත කරනකොට කැලෑවක අර ලෝකෙන් වෙන් වෙලා ජීවත් වෙනකොට අන්න ඒ වටපිටාවත් එක්ක තමයි ගොඩක් වෙලාවට දේශනා ඉගැන්වීම් ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ වටපිටාව දන්නේ නැති කෙනෙක්ට මේකට සම්බන්ධ චරිත අඳුනන්නේ නැති කෙනෙක්ට මේ ධර්මය කියලා පැහැදිලි කරවන්න අමාරුයි. මොකද අර වටපිටාවට අනුව දේශනා කරනවා. ඒකට සම්බන්ධ චරිත ස්වභාව තියෙනවනේ, එක එක්කෙනාගේ චරිත ස්වභාව තියෙනවනේ. ඒවත් සාදී වෙනවනේ කවුරුදු ගණන් මාස ගණන් එකට කල්ගත කරනකොට මේ විදිහ ප්‍රතිපදාවක යෙදෙනකොට. එතකොට හරීම දේශනා ඉදිරිපත් වෙන්නේ අන්නාර වටපිටාවට අනුව චරිත ස්වභාවයට අනුව. එතකොට ඒ වගේ දේශනා පොතකට දාලා පැහැදිලි කරන්න හරි අමාරුයි. මොකද අර පුද්ගලයා ගැන කියන්න වෙනවා, ඊට පස්සේ මේ ඇති වෙලා තියුණ තත්ත්වය ගැන කියන්න වෙනවා. ඒ වචර සාර්ථක නැහැ. ඒතර එක්තරා විදිහක භාග්‍යතුන් වහන්සේගේ සමහර දේශනා දන්නේ නැහැ අපි. හොඳම ටික වෙන්නත් පුළුවන්. මොකද අර විදිහේ ඒ අවස්ථාවට ගැලපෙන විදිහට, අර විදිහට පුද්ගලයාට ගැලපෙන විදිහට ඉදිරිපත් කරන දේශනා තමයි හරියටම ගිහිල්ලා වදින්නේ. අය වදින්න ඕනේ තැනට, නියමම තැනට වදිනවා. ඉතින් ඒ වගේ ඒවා හොයන්න අමාරුයි. දැන් රට්ටපාල සූත්‍රය එහෙම තියෙනවා. රට්ටපාල හාමුදුරුව කියන හින්දා තමයි පස්සේ තේරෙන්නේ මට භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනාවක් කරා. මම මේ කොහෙද අහපු බණක්. කතාව පටන් ගන්නේ මේ බණ අහලා මේ හාමුදුරුව මේ තැනැත්තා පැවිදි වෙන්න උත්සාහ කරනවා. ඉතින් තමයි කතාව පටන් ගන්නේ. එතකොට ඒක කියනවා මොකද්ද? මෙන්න මේ ලෝකෙ පිළිබඳ කරුණු හතරක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. අන්නේ කරුණු හතර අහලා තමයි මම මේ ශාසනයට එළඹුණේ. ඒ කරුණ අතර කොච්චර ගැඹීරද, කොච්චර වැදගත්ද කියන එකක් මම මතක් කරන්නම්. මතක එක අන්න මොකද්ද කියනවා, ඒකත් මර්ග නැතු ගියාද දෙක. මේ ලෝකයේ තණ්හාවට දාසෝ තැනක්. තණ්හා ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ, ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයේ ඌන වූ තණ්හාවට දාසෝ තැනක්. කොච්චර ලං කරගත්තත් හැම වෙලෙම මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව පුරෝපුරෝ යන ගමනක් තමයි තියෙන්නේ. ඕ කාටවත් නැහැනේ සම්පූර්ණ වෙලා. මොන දේවල් ලං කරගත්තත් නැහැනේ සම්පූර්ණ වෙලා. මෙන්න මේ විදිහේ ධර්මයක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරා. වෙන තැනක ඇත්තෙත් නැහැ ඔහොම කතාවක්. එතකොට අර විදිහේ රට්ටපාල හාමුදුරුව කිව්වා හින්දා හොඳට ගියා. ඊට පස්සේ ඔය සාමාන්‍යයෙන් පස්වග මහණුන් පිළිබඳ අපි පහු කරගෙන ආවා. පස්වග මහණුන්ට කාලයක් තිස්සේ තුන් දිනෙ පිණ්ඩපාතේ වඩිනවා, තුන් දිනෙට කියලා දෙනවා. ඔන්න ඔය විදිහටනේ වැඩේ කරලා තියෙන්නේ. එතකොට ඒ ට්‍රේනින් එකේ තොරතුරු නැහැ. කියලා දුන්නා කියලා විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මගහැරිච්ච ගොඩාක් කරුණු තියෙනවා. විශේෂයෙන් අර ඒ අවස්ථාවට ගැළපෙන අනුව කියපු ඒවා, විශේෂයෙන් අර විදිහට පුද්ගලයාව ඉලක්ක කරලා කියපු ඒවා, අනේ ඒ වගේ ඒවා හොයන්න අමාරුයි. ඒ වගේ ඒවා පැහැදිලි කරගන්න අමාරුයි. ඒ වගේ ඒවා පොතකට දාන්න අමාරුයි. ඉතින් ඒ වගේ කරුණු වෙන්නත් පුළුවන් මේ එකතු කරලා තියෙන්නේ. කොහෙදෝ හරි භාග්‍යතුන් වහන්සේ මේ කුජ්ජුත්තරා භික්ෂුණීන් වහන්සේ ඒ ළඟපාත ඉන්න වෙලාවක මේ විදිහේ දේශනාවක් කරා. අන්න බුත්තං හේතං භගවතා බුත්තං මරහතා තිමේ සුතං කියලා තමයි කියන්නේ. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධර්මයේ වදාරණ ලද්දේමය. අරහතුන් වහන්සේ විසින් මේ ධර්මයේ වදාරණ ලද්දේමය. මා විසින් අසන ලදි. මං කොහෙදෝ පැත්තක වාඩි වෙලා ඉන්දියා කියන අර්ථෙන් කියනවා, ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ කතාවක් තියෙනවා. ඉතින් ඔය මං ඔය කියන කතාවට උදාහරණයක් විදිහට එකක් මං කියන්නම්. ඔය බටපිටාව අනුව ධර්ම දේශනා කරන එක, ඒ ඉදිරිපත් වෙලා තියෙන පුද්ගලයා අනුව ධර්ම දේශනා කරන එක හරිම අමාරුයි. ඒක තේරුම් ගන්න අමාරුයි බටපිටාවේ ඉන්න කට්ටියට. අර කියන අවස්ථාවේ ඉන්න කට්ටියට තේරෙනවා මොකද්ද මේ කිව්වේ කියලා. ඒ තේරෙන්නෙත් නෑ. ඒකේ අමුතුම ජොලිය තියෙන එතන. ඒ තේරෙන්නෙත් නෑ ගොඩ දෙනෙට. ඔය සාමාන්‍යයෙන් දැන් අපි හිතනවානේ භාවනා කරගෙන යනකොට කෙනෙක්ට එනවා මම සෝවාන් කියන වගේ අර්ථයක් එනවා. මම නම් සෝවාන් වෙලා තමයි ඉන්නේ කියලා කීතෙනවා. එහෙම හිතුනාම එයාට කියනවා ගිහිල්ලා ඔයා සෝවාන් කෙනෙක්, ඇත්තට සෝවාන් කෙනෙක් හම්බෙලා කතා කරන්න. මම සෝවාන් කියලා හිතුනොත් ඔයා එහෙම කෙනෙක් හම්බෙලා කතා කරන්න. එතකොට එයා කියනවා එයා හම්බුණා කියමුකෝ එහෙම කෙනෙක් හොයාගෙන ගිහිල්ලා කොහමද හම්බෙලා කියනවා මම සෝවාන් කියලා. ඔක කිව්වහම ඒ ඇත්ත සෝවාන් කෙනා මෙයාට පිළිතුරු දෙනවා සුවර් නෑ කියලා කියනවා. ඊට පස්සේ ඒත් මදි නම් අන්න සකදාගාමි කෙනෙක් හම්බෙලා කතා කරන්න. සකදාගාණී කෙනා හම්බෙලා කතා කරාම කියනවා ඉස්සර තරංගස් සුවර් නෑ. ඊට පස්සේ අනාගාමි කෙනෙක් හම්බෙලා කතා කරාන. අනු අනාගාමි කෙනා හම්බෙලා කතා කරාම එයා කියනවා අනේ කොහොමවත්ම වචනයක් නම් කියන්න බෑ, හැකියාවක් නෑ, විශ්වාසයක් නෑ. ඊට පස්සේ අපි තමු ඒත් මදි නම් රහතන් වහන්සේ කෙනෙක් හම්බුනොත් රහතන් වහන්සේ නිහඬ බවින් පිළිතුරු දෙනවා නිකන් ඇහුන්නේ නෑ ඇහුණා වගේ ස්වභාවයකින්. මොකද හේතුව මේ අනිත්‍ය ධර්මයන්නේ තියෙන්නේ. අනිත්‍ය භාවය වර්ධනය වෙලා එනකොට එනකොට සෝවාන් කියලා එකක් ඉතුරු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් එනවනේ. එහෙම එකක් හම්බු වෙයිද කියලා ප්‍රශ්නයක් එනවා. එහෙම ප්‍රශ්නයක් එනවා. ඉතින් එන්නේ ඒක නිසා අන්න කෙනෙක්ට සෝවාන් කියලා හිතනවා නම් ෂුවර් එකට එයා නෑ කියලා හිතාගන්න කියලා ඥානාරාම ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. ඒක මරු කතාව. කෙනෙක් කියනවා නම් මෙහෙම විදහාපානවා නම් මම රහත් මම සෝවාන් කියලා අනේ එයා එහෙම එකක් ළඟා කරගෙන නැහැ. ඒ ඔන්නෝම ස්වභාවයක් තියෙනවා මේ අනිත්‍ය ධර්මයේ. ඒතකොට ප්‍රතිපදාවේ දෙන්නේ දෙන්න තියෙන ඒවා ඔක්කොම ගැලවිලා හඩාගෙන වැටිල්ලක් මිසක් තව සාවර කිරිල්ලක් තව අටාලේ ශක්තිමත් කිරිල්ලක් නැහැ මේකේ. ඉතින් ඔන්නෝයි කියන කතාව ගැන ඔය අචාන්චා හාමුදුරුවන්ට එකපාරක් එක අවස්ථාවක ඇවිල්ලා කෙනෙක් අහනවා. දැන් ඔය එන්නේ අහන්නේ අහන කෙනාගේ ලෙඩේ තේරෙනවනේ. එතකොට අහන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඔය ලෙඩේ තියෙන කට්ටිය තමයි අහන්නේ කොහොමද මේ සෝවාන් කෙනෙක් අඳුරගන්නේ. ඔන්න වගේ ප්‍රශ්න ලිස්ට් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. හරිම පොපියුලර් ප්‍රශ්න ලිස්ට් එකක් තියෙනවා. එතකොට මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා මෙහෙම එකක් අහනවා. දැන් එතකොට මේ හාමුදුරුවෝ පිළිතුරු දෙන්නේ කාටද? දැන් වටපිටාවේ සංඝයා වහන්සේලා කීප දෙනෙකුත් ඉන්නවා. අර කොහෙදෝ ඉඳලා ආපු අර ප්‍රශ්න අහන පුද්ගලයාත් ඉන්නවා. එතන මේ හාමුදුරු එක පාට කියනවා සෝවාන්. සෝවාන් කියන්නේ ජාඩි. ඊට පස්සේ ළඟ ඉන්න දැන් මේ පොත ලියන පොතේ කථානායක මේ කථානායක නෙමෙයි පොතේ කතෘ. පොතේ කතෘ හාමුදුරුවන්ගෙන් අහනවා මේ දන්නවද ජාඩි දන්නවද ජාඩි කියලා අහනවා. එතකොට අර ස්වාමීන් වහන්සේ දැන් එයාගේ තියෙන වෙනම ප්‍රශ්නයක්. දැන් පොතේ ලියවෙනවා ඒ දවස්වල මම වෙජිටේරියන්. එතකොට ජාඩි කියන දේ එන අප්‍රිය ජාතියක්. ඒක නිසා මම කිව්වා ජාඩි කියන්නේ මහා ගන්ධස්සාරයක්. ජාඩි කියන්නේ මහා එපා කරපු දෙයක්. ඉතින් ඔච්චරයි කතාව. එතකොට මොකද්ද මේ දීපු පුළුතුර? මොකද්ද මේ දැන් ප්‍රශ්නේ අහපු කෙනාට තේරුනේ මොකද්ද? ඊට පස්සේ අර ඉලක්ක කරපු සුද්ධහාමුදුරන්ට තේරුනේ මොකද්ද? ආමුදු විදිහටයක්. අරයා කල්පනා කරනවා ජාඩි කතාවක් කිව්වා ප්‍රශ්නේ අහපු කෙනා. අනිත් කෙනා කල්පනා කරනවා මම ජාඩි කන්නේ නැහැ. මම වෙජිටේරියන්නේ. අන්න එහෙම තමයි ඉතින් ගිහිල්ලා තියෙන වැඩේ. එතකොට කාටවත් තේරිලා නැහැ කියපු කතාව. අන්තිමට පස්සේ කාලෙක ওই ජාඩි කතාව ඇවිල්ලා ඇවිල්ලා. එතකොට අචාන් සුමේදෝ ස්වාමීන් වහන්සේ එතන ඉඳලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මොකද්ද මේ කිව්වේ කියලා තේරුණාද? දැන් අරයාගෙන් අහන්නේ මේ තේරුණාද ඔය කියලා තියෙන මොකද්ද කියලා මේ අවුරුදු ගානකට පස්සේ. එතකොට කියනවා නෑනේ තේරුන්නේ නෑනේ මම ඉතින් වෙජිටේරියන්. මට ජාඩි අදාල නෑ. හරි? අන්න කියනවා මේ සෝවාන් කියන පැනවීමක්, මේ විදිහේ ලේබලයක් ගහලා තියෙන්නේ මේකට ෆ්ලේවර් එකක් දෙන්න. ජාඩි මොකද්ද ජාඩි වල අර්ථය? අන්න බට්ටික බඩට යනවා. චුට්ටයි ගෑවෙන්න ඕනේ ගඳ සාරේ. ඈ පොඩ්ඩක් ගෑවුනහම අන්න බට්ටික බඩට යනවා. එච්චරයි. ඔන්න ඔය කියන අර්ථයෙන් ඕවාගෙන හර දක්වලා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව බැසගත්ත කෙනෙක්ට හත්පස වෙනස් අත්දැකීමක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දේශනා, ඔය වගේ අවස්ථා ගොඩක් මගහැරිලා ඇති. ඒක ගැන දුක් ගන්න දෙයක්වත් නැහැ. ඔය තියෙන ටිකත් ඇති වැඩිත් එක්ක ප්‍රතිපදාවකට බැසගත්තොත් ඉතුරු ටික ක්‍රමානුකූලව දැන හඳුන ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. තියෙන්නේ අර්ථෙන් අපි අදාළ වැඩේට බැසගමු. දැන් සෑහෙන වෙලාවක් ගියා. එතකොට අන්න අර විදිහට තමයි මේ දේ පටන් ගන්නෙ. බුත්තං හේතං භගවතා බුත්තං මරහතාති මේ සුතං. භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධර්මයේ ඒකාන්තයෙන් වදාරලා දෙමය. අරහතුන් වහන්සේ විසින් මේ ධර්මයේ වදාරලා දෙමය. මා අසන ලදි. මා විසින් අසන ලදි කියලා තමයි කියන්නේ. අන්න භාග්‍යතුන් වහන්සේ මෙහෙම දෙයක් කියනවා. මහණෙනි, එක් ස්වභාවයක් දුරු කරව. එක් ස්වභාවයක් දුරු කරව තොපිට මම අනාගාමි බව අපවේයි. අපවේමි. කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ ඉඳපු පිරිස අමතලා කියනවා, මහණෙනි එක් ස්වභාවයක් දුරු කරව තොපිට මම අනාගාමි භාවය අපවේනවා. අන්න මේ ස්වභාවය දුරු කරොත් තොපිට අනාගාමි වෙන්න පුළුවන් කියන අර්ථයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. කියලා මෙන්න මේ විදිහේ ගාතාවක් ඒ පිරිසට දේශනා කරනවා. මොකද දේශනා කරන ගාතාව? යේන ලෝභේන ලුද්දාසේ සන්තා ගච්ඡanti දුග්ගති. යමෙක් ලෝභයෙන් ලොල්වීද ඔහු දුගතියට යයි. සං ලෝභං සම්මදඤ්ඤාය පජහಂತಿ විපස්සිනෝ. ඒ ලෝභය මනාකොට දැනගෙන ප්‍රඥාවන්තයන් එය පහ කරයි. පහයන පුනායන්ති ඉමං ලෝකං කුදාචනಂತಿ. පහකොට නැවත නොයෙයි මේ කාම ලෝකයට කවර කලකවත්. පහකොට නැවත නොයෙයි මේ කාම ලෝකයට කවර කලකවත්. ඉතින් අනාගාමි කියන අර්ථය ගත්තහම නන් රිටර්න් කියලා කියන්නේ ගියා ගියාම ආපහු එන්නේ නැහැ. ආපහු මෙහෙ මේ පැත්ත බලන්නේ නැහැ. මෙහෙට එන්න ස්වභාවයක් නැහැ. කියන අර්ථයෙන් කියන්නේ භාග්‍යතුන් වහන්සේ මෙතන ඉදිරිපත් කරන්නේ ආයේ භාවය අප වෙනවා කියන්නේ නැවත එන්න බෑ කියන අදහසම තමයි. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ ලෝක ධාතුවේ හතර අතේ කරක් ගහලා තියෙනවා බෝධිසත්වවදීදී. හැබැයි මම මේ අනාගාමි ලෝක පහට ගිහිල්ලා නැහැ. ධම්මචක්කය කියනකොට කියවෙන ලෝක පහක් තියෙනවානේ. අවිය, අතප්පා, සුදස්සා, සුදස්සී, අකනිටා. ඔන්නයි කියන අනාගාමි ලෝක පහ ගැන කියවෙනවා. එහි කට්ටියත් සාදු කියලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව අහලා. එතකොට එන්නේ ලෝක පහට ගියොත් ආපහු එමක් නැත. එතකොට මේ බෝධිසම්භාර පූර්ණ අවදීදී බෝධිසත්ව කෙනෙක් අනේ ලෝක පහේ ඉපදින්නේ නැහැ. ඉපදුනොත් බෝධිසත්ව කතා ඉවරයි. ඉතින් එහෙම දෙයක් භාග්‍යතුන් වහන්සේ කියන නන් රිටර්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහට නැවත නොපැමිණෙන ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්. පහළට එන්නේ නැහැ. පහළට නෙමෙයි කාම ලෝකෙටම එන්නේ නැහැ. අන්නේ විදිහේ අපවීමක් මම උඹලට සිද්ධ කරනවා. මෙන්න මේ එක ධර්මයක් දුරු කරොත්. මොකද්ද දුරු කරන්න කියන ධර්මය? ලෝභය. මේ ලෝභය කියන ධර්මය දුරු කරොත් අන්න මම උඹලට මේ විදිහ දෙයක් අප වෙනවා කියන සරල දේශනාව විතරයි ඔතන තියෙන්නේ. ඒ කොටස විතරයි තියෙන්නේ. ඉතින් මේ ඉදිරිපත් වෙච්ච ගාතාවත් මතක් කරගෙන අපි බලමු මේ කියන කතාව පැහැදිලි කරගන්න. එතකොට යමෙක් ලෝභයෙන් ලොල්වීද කියන අදහස මුලින්ම ඉදිරිපත් කරනවා. දැන් සාමාන්‍යයෙන් ලෝභ හිතක් අපි කොයි කොයි විදිහට වුණත් කෙනෙක්ට කියන්න පුළුවන්. අපි හිතමු ඔන්න කෙනෙක් පිළිබඳ ලෝභ හිතක් ඇති වුණා කියලා. ප්‍රේමයක් වගේ දෙයක්. අන්න ඒ විදිහේ ලෝභ හිතක් ඇති වුණා කියලා. එතකොට මේ ලෝභ හිතේ ස්වභාවය මේ මුල් අවදියේදී අපිට මේකේ ආදීනව දකින්නේ නැහැ. දකින්න බෑ. එතකොට මොකද වෙන්නේ? ඉබේම ලොල් වෙනවා. ලොල් කියන වචනේ අන්න ලොල් වීමක් තියෙනවා. මොකේද ලොල් වෙන්නේ? අර ලෝභ හිතේ තමයි ලොල් වෙන්නේ. අර ලෝභ ස්වභාවය තමයි ලොල් වෙන්නේ. අර කෙනෙක් පිළිබඳ ඇති වුණු ලෝභය. ඉතින් ඒක මුලින් හරිම විචිත්‍රයිනේ. ඉතින් ඔය පෙම් කරපු කට්ටිය දන්නවා පේමේ පටන් ගත්තේ කොහොමද, ඒ දවස්වල තියුණ එනර්ජි එක කොහොමද, ඒ දවස්වල තියුණ ලෙඩේ කොහොමද, ඒ ලෙඩේ කොහොමද පව පව වෙනකොට හොඳ වුණේ කියන එක තම තමුන්ටම මතක් කරගන්න පුළුවන්. පව පව වෙනකොට කොහොම කොහොම වෙනකොට හොඳ වුණේ කොහොමද කියලා ඒක මතක් කරගන්නත් පුළුවන්. නැන්න මොකද වුණේ, අර ලෝභ සිතක් ඇති වුණා කෙනෙක් කෙරෙහි. එතකොට ඒක මත පදනම් වෙලා අන්න අමුතු නිකන් අර හනිමුන් ෆේස් එකක් තියෙනවා. අර පෙම් කරන කාලේ ඒ දවස් ගණන් පැය ගණන් ගෙවෙනවා තේරෙන්නේ නැහැ නේ. ලංකාවේ කෙරවලට ගිහිල්ලා ආවත් ගියපු බවත් තේරෙන්නේ නැහැ. ඒ පමණකට ලෝභ හිතක් තියෙනවා. ඉතින් කොහේ හරි දුර යන බස් එක නැගලා ගිහිල්ලා අන්න කොහෙන් හරි බැහැලා ආපහු ඒ જાතියින් බස් එක නැගලා ආපහු එනවා. යනවා තේරෙන්නේ නැහැ, වෙලාව යනවා තේරෙන්නේ නැහැ. අන්න මොකද උනේ? අන්න ලෝභයේ ලොල් වීද. එහෙම නැත්නම් අර පයින් යන වේගෙන් යන කෝච්චි එක නැගලා ඔය ඒ කතා කර කර යනවා. බදුළු කෝච්චිය ගියත් දන්නේ නැහැ නේ, බදුල්ලට ගියත් දන්නේ නැහැ. වෙන දණන් බදුළු කෝච්චිය නැග්ගාම අම්බෝ පැය 13ක් යනවා. රාත්‍රී 8ට කොටුවෙන් නැග්ගොත් පහව දව උදේ 6යි ගාන වෙනවා. එහෙම් බයිනකොට කියලා. ඔන්න ඔය විදිහට තමයි කියන්නේ. නමුත් අන්න අර පේමෙන් ලොල් වී නම්, අර විදිහට ලෝභ සිතෙන් ලොල් වී නම් අන්න එතකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉතින් මේක අර හනිමුන් ෆේස් එකක් තියෙනවා. බොහොම ආකර්ශනීයයි. බොහොම සිලිලාරයක් දරවනවා. අන්න අර විදිහේ මුලා වීමක්, ලොල් වීමක් ඉබේම මතුවලා එනවා. මේක හරිම ස්වභාවිකයි. නමුත් ඔහොම කාලයක් ගෙවෙනවනේ. නැවතත් මහ පොළොවට ටික ටික සම්ප්‍රාප්ත වෙනවනේ. ආපහු රැකියාවට යන්න ඕනේ. හනිමුන් එකේම ඉඳලා හරියන්නේ නැහැ කියලා මතක් වෙනවනේ දවසක. අන්න මොකද වෙන්නේ? ටික ටික තේරෙනවා අන්න සත්තා ගච්ඡanti දුග්ගති. මෙන්න මේ ලෝභසිත නිසාම ටික ටික අපායකට, දුගතියකට අපිව අරගෙන යන්නේ කොහොමද? මේක අවස්ථාවක් පිළිබඳ කියන්නේ. මේ කෙනෙක් පිළිබඳ ඇති වෙච්ච ලෝභ හිතක් පිළිබඳ කියන්නේ. ඒකම කොහොමද අපි දුගතියකට අරන් යන්නේ කියලා බැලුවොත් අන්න දැක ගන්න පුළුවන් මේ පහව පහව වෙනකොට, කොහොම කොහොම වෙනකොට මොකද වෙන්නේ? අර පෙම් කරන කාලේ නම් හිතුවා පර්ෆෙක්ට්. කේවල පරිසුද්ධියක් තියුණා මේ ලෝකේ. මෙච්චර තාත්තික දේවල් තියෙද්දී අන්න පරිපූර්ණ වායුවක් තියුණා කියලා හිතෙනවා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ටික ටික අන්න අඩුපාඩු පේන්න ගන්නවා. ටික ටික වෙහෙසක් ගන්න පටන් ගන්නවා. ටික ටික අන්න ඝට්ටනයක් ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඊට පස්සේ මොකද වෙන්නේ? මගේ මතවාදවලට අනුව එයා පිළිබඳ මගේ මතවාදවලට අනුව එයා වෙනස් කරන්න ඕනේ. නැතත් මං කියන්නම්, එයා පිළිබඳ මගේ මතවාදවලට අනුව එයා වෙනස් කරගන්න ඕනේ. මොනෝගනේ යන ක්‍රියාවලිය ඊට පස්සේ අන්න ටික ටික සත්තා ගච්ඡanti දුග්ගතින් වෙනවා. දුගතියකට යන ස්වභාවයක් ටික ටික මතුවලා එනවා. අර විමානෙම, එහෙම නැත්නම් අර පාරාදීසෙම ටික ටික අපායක් බවට පත් වෙන අය බැහැලා යන්න දෙයක් නැහැ. ඒ පාරාදීසෙම අපායක් බවට පත් වෙන්නේ. ඉතින් කියනවා මම නෙමේ මේ ගෑණි තමයි. ගෑණි කියනවා මම නෙමේ මේ සර්පයා තමයි මාව පෙළඹෙව්වේ කියලා. මොකද වෙන්නේ? අන්න එක එක්කෙනාට බෝලේ පාස් කර කර ඝට්ටනයකට, ආරවුලකට ඉදිරිපත් වෙනවා, ටික ටික යමු වෙනවා. අන්න මොකද උනේ? ඒ පාරාදීසෙම ටික ටික අපායක් බවට පත් වුණා. අන්න මොකද කරේ? මගේ සංකල්පයට අනුව එයා වෙනස් කරන්න ඕනේ. මම කැමති දේවල් එයා කරන්න ඕනේ. මම අකමැති දේවල් එයා නොකරන්න ඕනේ කියන අර්ථයෙන් අන්න මෙයත් එක්ක ඝට්ටනයකට, මෙයත් එක්ක ඝට්ටනයකට මේ පුද්ගලයා වෙනස් කිරීමේ ක්‍රියාවලියකට පෙළඹෙනවා. ඒ විදිහ උත්සාහයක් කරනවා. එතකොට මොකද්ද මේ මොකට අනුන් දිනස් කරන්න යන්නේ? තම තමුන්ගේ සංකල්පවලට අනු. මට ප්‍රිය නම් මට ප්‍රිය දේවල් අන්නේ විදිහට හැසිරෙන්න ඕනේ. මට අප්‍රිය දේවල්, ඒ දේවල් දුරස් වෙන්න ඕනේ කියන අර්ථයෙන් අන්න මොකද කරන්නේ? තමුන්ගේ මතවාදවලට අනුව, තමුන්ගේ සංකල්පවලට අනුව අන්න අර පුද්ගලයාව වෙනස් කිරීමේ ස්වභාවයක් ටික ටික මතුවලා එනවා. අන්න මොකද වෙන්නේ? අන්න ටික ටික දුගතියකට යන ස්වභාවයක් මේ ඇතිවෙච්ච පේමේම, මේ ඇතිවෙච්ච ලෝභේම තියෙනවා. අන්න අපි හිතමු එහෙම ගිහිල්ලා 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 දවසක මේක ඩිවෝස් වෙලා නතර වුණා, දවසක මේක නා දාලා ගියා, මොකක් හරි ඔය විදිය දෙයක් වුණා කියලා. අන්න එතකොට ඉතින් කනේරුවට කනවා, බහ කනවා. අර විදියට දරාගන්න බැරුව යන අන්න විදිහේ ප්‍රශ්නයක් මතුවෙලා එනවා. අන්න මොකද උනේ, අර මහා සීලිලාලකින් තමයි පටන් ගත්තේ, පුදුම ආකර්ෂණීයයි. නමුත් ටික 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 මේකම කොහොමද, මේ පාරාදීසෙම කොහොමද දුගතියක් බවට පත් වෙන්නේ, අපායක් බවට පත් වෙන්නේ කියන එක අපිට දැක ගන්න පුළුවන්. අනේ විදිහේ එක අත්දැකීමක් ඔස්සේ දැක ගන්න පුළුවන්. මේ කෙනා වෙන කෙනෙක් එක කතා කරොත් කොච්චර හිතරේ දෙනවද, මේ කෙනා වෙන කෙනෙක් එක කල්ගත කරොත් කොච්චර හිතරේ දෙනවද, ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව කොහොමද මේ පාරාදීසේ දුගතියක් බවට පත් වෙන්නේ කියන එක දැක ගන්න දැනගන්න පුළුවනි. ඉතින් ඔන්න ඔහොම දෙයක් තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා, තං ලෝභං සම්මදඤ්ඤාය පජහಂತಿ විපස්සිනෝ. මෙන්න මේ විදිහේ ලෝභයක් මනාකොට දැනගෙන ප්‍රඥාවන්තයෝ එය පහ කෙරෙත්. එන්නේ විදිහේ උත්සාහයක්, එන්නේ විදිහේ මනාකොට දැකගෙන මේකේ මේ විදිහේ ලොල්වීමක් සහ මේකේ මේ විදිහේ දුගතියට යන ස්වභාවයක් තියෙනවා කියන මනාකොට දැන ගැනීම තුලින් කොහොමද ප්‍රඥාවන්තෙක් එය පහ කරන්නේ කියන අදහස භාග්‍යතුන් වහන්සේ ගෙනහැර දක්වනවා, අපිට ගෙනහැලා දෙනවා. ඉතින් ඕක සඳහා භාග්‍යතුන් වහන්සේගේ මේ උපමාවක් ගත්තොත් කියනවා, ඔන්න පුරුෂයෙක් ඉන්නවා. මේ පුරුෂයාට ලෝභ හිතක් තියෙන අවුරුදු 16ක වගේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. එතකොට මේ පුරුෂයා මේ ලෝභ හිතෙන් කල් ගෙවනකොට මේ කාන්තාව, මේ තරුණිය වෙන කෙනෙක් එක්ක කතා බහ කරොත්, වෙන කෙනෙක් එක්ක ඉනා වුණොත්, මුකුළු කළොත්, අර පුරුෂයාට කොච්චරනම් වෙහෙසක් පීඩාවක් ඇති වෙනවද කියලා අන්න භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. එතකොට ඇත්තටම අමුතු වෙහෙසක් පීඩාවක් ඇති වෙනවනේ. අන ඇනෙන්නත් ඔය කට්ටිය කරන්නේ. මේ අරුත් එක්ක මුකුළු කරන්න උවමනාවක් නැහැ. නමුත් පේන්න කරනවා. අනිත් එකට ඇනෙන්න කරනවා. ඉතින් ඔන්න ඔහොම දෙයක් දැක ගන්න පුළුවන්. එතකොට එහෙම කියලා අනිත් පැත්තට භාග්‍යතුන් වහන්සේ කියනවා, හැබැයි දවසක මේ විදිහට මේ ප්‍රේම හිත, මේ ලෝභ හිත දුර වෙලා ගියාද, එයාට තව දුරටත් අර විදිහේ මුකුළුවක් දැක්කට, අර කාන්තාව වෙන කෙනෙක් එක්ක හිනා වෙනවා දැක්කට, වෙන කෙනෙක් එක්ක උසුළු විසුළු කරනවා දැක්කට දුකක් වෙහෙසක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ ඇති නැවෙන්න හේතුව අන්න අර ලෝභ හිත එයා ප්‍රහාණය කරා, පහ කරා. අන්න ඒ උපමාවම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. අනේ එතකොට ඒ වගේ දෙයක් ඔක තම තමුගේ ජීවිතේනොත් අත්දැකලා ඇති. කොහොමද මේ කෙනෙක් පිළිබඳ ලෝභ හිතක් තියනවා නම් එයා පෙම් කරනකොට, එයා වෙ කෙනෙක් එක්ක මුකුළු මුකුළු කරනකොට, එයා කෙනෙක් එක්ක හිනා වෙනකොට අපිට ඒක වෙහෙසක් වෙන්නේ. අනිත් පැත්තට ඒ ලෝභ හිත නැති දවසට පස්සේ මතක් වෙනවා, යකෝ අර කී අර එහෙම මුකුළු කර කර ඉඳියානේ මට එහෙම වෙහෙසක් ආවේ නැහනේ. අර විදියට හිනා වෙවි ඉඳියානේ වෙනම කෙනෙක් එක්ක මට එහෙම වෙහෙසක් ආවේ නැහනේ කියලා පස්සේ තමයි එයාට තේරෙන්නේ, ආ එහෙම එකක් උනේ නෑ අද. මේ මොකද උනේ, අර ලෝභ හිත දුරු වෙලා ගියා. දැක්කපමණින් ට්‍රිගර් වෙනවා කියන්නේ ලෝභ හිත තියෙනවා. තාමත් තියෙනවා. නමුත් අන්න අපි හිතමු දවසක ලෝභ හිත නැති වෙලා ගියාද, ඒක ට්‍රිගර් වෙන්නේත් නෑ. පස්සේ කල්පනා වෙනවා, ආරයා මෙහෙම මුකුළු කර කර ඉඳියා, වෙන කෙනෙක් එක්ක හිනා වෙවි ඉඳියා. හැබැයි මට ඒ විදිහේ වෙහෙසක් ඇති උනේ නෑ. ඔන්න ඔය වෙනස තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ තං ලෝභං සම්මදඤ්ඤාය, මේ ලෝභය මනාකොට දැනගෙන ප්‍රඥාවන්තෙක් එය පහ කරනවා. එය පහ කරනවා. පහ කරාම ලැබෙන ප්‍රතිඵලය තමයි අර කියන්නේ. අන්න අර අනාගාමී වුණා වගේ තමයි. පහයන පුනායන්ති. පහකොට නැවත නොඑනවා. මොන වගේකටද? අර වගේ දුගතියකට. අර වගේ වෙහෙසකට, අර වගේ චිත්ත පීඩාවකට. එයාට එන්නේ නැහැ. එයාට මේ වෙහෙස පීඩාව නැහැ කියලා හිතිලි කල්පනාවත් එන්නේ නැහැ. මොකද අදාල් නැහැ නේ යාට. අන පස්සේ ලාවක තේරෙනවා, එදා මෙහෙම සිදුවීමක් වුණා. මාව අර විදිහේ දුගතියකට ඇදලා ගියේ නැහැ. ඔන්න ඔච්චරයි වෙන වෙනස. ඔන්න ඕක තමයි වෙන පරිවර්තනයි. මේ විදිහේ දුගතියකට ආපහු යන්නේ නැහැ. මේ විදිහේ පරිවර්තනයක්, මේ විදිහේ භාවනාවක් වඩපු තැනැත්තා. ඕකයි අනාගාමි ලෝකෙ ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. මේ ලෝකෙදීම බලන්න පුළුවන්. අර විදිහේ සිදුවීමක් වෙනකොට මම මේ දුගතියට යනවද? යනවනම් බඩු තියනවා ඈ. යනවා නම් බඩු තියෙනවා. දුගතිය කියන්නේ ඔය නිකන් සාමාන්‍ය යනවනේ නිරේටම ගිහිල්ලානේ නවතින්නේ. මේ මරාගෙන මැරෙන්න හදනවා. එහෙනම් ඉතින් තියෙනවා. නෑ ඉඳ නැත. නිරේටම යන්න උනත් ඉඳ නැත. මෙච්චර පහලට යන්න මෙච්චර හාරගෙන යන්න මේ බෝරින් කම්පැනි එකට වත්යා ගන්න බැරි වුණ තරම් දුරක් යන්නත් ඉඳන තියෙනවා. රීලාන් මස්ක් මේ දවස්වල කරන්නේ බෝරින් කම්පැනි. එයා හාරගෙන හාරගෙන යටට යන්න කල්පනා කරනවා. එයාටවත් යන්න බැරි වුණු මේ ලෝකේ ඉන්න ලොකුම දන කුවේරෙකුටවත් යන්න බැරි වුණ දුරක් නිකම්ම යන්න ඉඳන තියෙනවා. නොමිලේම යන්න නැවත නැවත පහ කරලා නැහැ. නැවත නැවත අර කී විදිහේ දුගතියකට වැද ගන්නවා අපේ හිත. ඒකයි මැරිලා ගිහිල්ලා වැද ගන්න දෙයක් නැහැ. දැන් පහුගිය දවස කෙනෙක් කියනවා මේ පුනරුත්පත්තිය. පුනරුත්පත්තිය කියන එක මම පිළිගන්නවා. මොකද්ද මේ පුනරුත්පත්තිය? මේ විදියට මැරිලා ගිහිල්ලා මේ විදියට වෙන තැනක ග්‍රහණයක් අරගන්නවා. මැරිලා ගිහිල්ලා ඔය අපේ යෙදෙන වචන ඔක්කොම වැරදි ඈ. මමම කියන වචන ඔක්කොම වැරදි. මැරිලා ගිහිල්ලා කියන අර්ථය කියපු ගමන්ම මෙතන ඉඳලා වෙන තැනකට යනවා කියන අර්ථයෙන් නේ කියවෙන්නේ. අපි කියමු මේ කියපු මනුස්සයාගේ වැරද්ද දාලා කියමුකෝ අපි. බණ කියන හාමුදුරන්ගේ වැරද්ද කෙසේ වෙතත් අන්න එයා කියනවා මැරිලා ගිහිල්ලා වෙන තැනකට වැද ගන්නවා. මේ හතර මහ ධාතුන් මේ පොළොවට එකතු වෙලා ආපහු කරකිලා ඇවිල්ලා රීසයිකල් වෙලා දවසක මගේ ඇඟට එනවා. ඕක තමයි පුනරුත්පත්තිය කියලා එයා හඳුන්වන්නේ. මේ එයාගේ අර්ථ දැක්වීම. එතකොට එයාට දෝෂේ දාන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ පුනරුත්පත්තිය කියන එක මේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඒකේ කිසිම වෙනසක් නැහැ මරණ මොහොත කියලා. එහෙම වෙනසක් නැහැ. අන්න මේ දුගතියකට වැද ගන්න ස්වභාවය තියෙන්නේ ඔය හිත ඇතුලේ. ආයි මැරලා ගිහිල්ලා අපාය යන්න ඕනේද? මෙහි ඉඳලාම අපායේ තමයි ඉන්නේ. ආයි යන්න දෙයක් නැහැ. යන්න දෙයක් නැහැ. සමහර ඉන්න ප්‍රේත අපායවල වල. අනේ කන්න නැත්තවනේ බඩගිඩියේ බඩගිනිත් තියනවා කා ගන්නත් බෑ මේ උගුර හරි මේ ඉනි කට්ටක් වගේ සියුම් එතනින් බඩට බත් දා ගන්න බෑ කලගෙඩියක් වගේ බඩගෙඩියක් තියනවා කියලා ඔන්න ඉන්න ප්‍රේත අපායක. තව කෙනෙක් ඉන්නවා යන්න රෙවුණුණුන් කා ගන්න යක්ෂයෝ. සාමාන්‍ය රිලව් දෙන්නේ දස් තිලිස්සගෙන මහා රිලව් දෙන්නේ පොර කන වෙලාව බලන්න. එහෙම නැත්නම් ඔය බල්ල දෙන්නේ ජීවිතේ පරිදුවට තියලා පොර කන වෙලාවක් බලන්න. අන්න ඒ යක්ෂ ස්වභාවය. අර උණු නුන් කා ගන්නවා. ඔළුවේ හැම ගලවනවා නිකන් තොප්පිය ගලවනවා වගේ රිලවා. අන්න බලා ගන්න පුළුවන්. ආයි මැරිලා ගිහිල් උපදින දෙයක් නැහැ උතන. ඔන්න තියෙනවා අර විදිහට උණු නුන් කා ගන්න යක්ෂ ස්වභාවයක්. ප්‍රේත ස්වභාවයක්. එහෙම නැත්නම් මේ විදිහ දුගතියකට වැද ගන්න, නිරයකට වැද ගන්න අපාය ස්වභාවයක්. අන්න තියෙනවා. ඉතින් එන්නේ ඒක තමයි පුනර්භවය. පුනරුත්පත්තිය. ඒක තමයි පුනරුත්පත්තිය. නැවත නැවත ඉපදෙනවා, නැවත නැවත මැරෙනවා. ෂණ මාත්‍ර උපතක් මරණයක් තියෙනවා. ඔය හිත හැම වෙලේම මේ විවිධ තැන්වලට ගිහිල්ලා වැද ගන්නවා. අන්න කියනවා මේ පහ කොට නැවත වැද ගන්නවා. එකක් අතහැරලා තව එකකට වැද ගන්නවා. නැවත නැවත දුගතියට වැද ගන්නවා. නැවත නැවත අර විදිහේ වෙහසක් පීඩාවක් ගන්නවා. නමුත් පහකොට වැද නොගත්තොත් නැවත ආවේ නැත්තම් අන්න යාට තේරෙනවා මේ විදිහට කෙනෙක් අර මගේ ලෝභ හිතක් තියුණ තැනැත්ටි පහුගිය දවසක කෙනෙක් එක්ක උකුළු මුකුළු කර කර ඉඳියා, hina වෙවි ඉඳියා, කතා කර කර ඉඳියා. නමුත් මම දුගතියකට වැදගත්තේ නැහැ. ඒක තේරෙන්නේ තේ වෙලාවේ නෙමෙයි, ට්‍රිගර් වෙන්නේ නැහැ ඒ වෙලාවේ. ඒ වෙනුවට පස්සේ දවසක තේරෙනවා. තැපෑලෙන් තේරෙනවා. අර විදියට අවස්ථාවක් වුණා මම දුගතියකට වැදුනේ නැහැ. අන්න මොකද උනේ? ලෝභහිත පහ වුණා. ලෝභහිත පහ වුණා. අන්න ඔය කියන පරිවර්තනය, ඔය කියන වෙනස මේ ජීවිතේදීම කරන්න පුළුවන් කියන පොරොන්දුව තමයි ඔය භාග්‍යතුන් වහන්සේ දෙන්නේ. මේ විදියට මේ ධර්මය දුරු කරපාලා මම උඹලට අනාගාමී භාවයට වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒ විදිහට ප්‍රකාශ කරනවා. කොහොමද අන්න අර ඒ ලෝභය මනාකොට දැනගෙන ප්‍රඥාවන්තයන් ඒ ප්‍රහාණය කරත්. සාමාන්‍ය වෙන දේ මොකද්ද? සාමාන්‍ය වෙන ලෙඩේ මොකද්ද? අන්න කෙනෙක් කියනවා මේ ලෝභේ නම් හොඳ නෑ තමයි. මේ ලෝභේ හරි නෑ තමයි. මේ ලෝභෙන් අයින් වෙන්න ඕනේ කියලා. අන්න මොකද කරන්නේ? අර මෙච්චර කකා බීබී කල්ගත කරා. දැන් ඒකට ද්වේෂ කරමින් කල්ගත කරනවා. කන බොනේ උන්ට ද්වේෂ කරනවා. තමුන් මස් මාළු කන්නේ නැති එක වෙනම කතාවක්. වෙන උන් කන එක නවත්තන්න හදනවා. අන්න මොකද උනේ? අන්න අර මෙච්චර කල් ඒක ඔස්සේ මුලා වෙමින් ඒකෙම වැටිලා හල්ගරපු කල්ගත කරපු මේ තැනැත්තා දැන් මොකද කරන්නේ? අන්න ඒකට වෛර කරමින් ද්වේෂ කරමින් කල්ගත කරනවා. ඔය අන්තේ තමයි සාමාන්‍යයෙන් ස්වභාවික. මොකද අනිත් පැත්තට බැස ගන්නවා, පෙම් කරන්නේ උන්ට වෛර කරනවා, අර විදිහට ලෝභ හිත ඇති උන්ට වෛර කරනවා. ඔය තරුණ කාන්තාවක් පුරුෂයෙක් තමුන්ගේ ඒ පේමෙන් ඉන්නවා එහෙම පේන්න බෑ. මොකද්ද මේ හේතුව? අන්න තමුන්ට වැරදිලා, තමුන්ට අර විදිහේ අන්න ද්වේෂ කරන ස්වභාවයක් මතුවෙලා ඇවිල්ලා. අන්න එක්කෝ මම කන්න ඕනේ, නැත්තම් වෙන කිට්ටුවත් කන්න දෙන්න බෑ කියන අර්ථයෙන්. එක්කෝ මට ලැබෙන්න ඕනේ, නැත්තම් එයා ජීවත් වෙන්න බෑ කියන අර්ථයෙන්. අන්න කාම තණ්හාවක් තිබුණේ එක විභව තණ්හාවක් බවට පරිවර්තනය වුණා. භව තණ්හාව තමයි අර මුලින් කිව්වේ මැද හරි. අර මගේ සංකල්ප වලට අනුව එයා වෙනස් කරනවා කියන්නේ භව තණ්හාව. මේක කොහොම හරි අටවගෙන පවත්වගෙන යන්න උත්සාහ ගන්නවා. නෑ, විභව තණ්හාවකටම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. අන්න වටපිටාවේ ඉන්නේ උන්ට ද්වේෂ කරනවා, පෙම් කරන්නේ උන්ට. අර තැනැත්තී මාම නැත්තම් ජීවත් වෙන්න බෑ කියන තත්යකට යනවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් මතුවලා එනවා. ඒක තමයි අපේ සාමාන්‍ය හුරු පුරුදු අන්ත දෙක. එක්කෝ මේකේ ඇහ නැත්තම් අරකේ. ඔය දෙකම එකයි. හයි වෙනසක් තියාගන්න එපා. කිසිම වෙනසක් හිතන්න එපා. අරක හොඳයි, මේක හොඳයි කියලා හිතන්න එපා. ඔය දෙකම එකයි. ඒ විදිහේ අන්ත දෙකක තමයි අන්න ගොඩක් වෙලාවට කල්ගත කරන්නේ. ඒ කියන්නේ අර පහුගිය දවසක හම්බුණා අර නිකන් අර ටීගිරි කැටපත් පවුරේ ලියපු හොඳම කවිය වෙන්නේ නැති එක නිකන්. මොකද එයා ලියලා තින්නේ බුදල්මි සියව ආමි. මම බුදල්. බුදල්මි කියන්නේ ඒක අමුතු භාෂාවක් තියෙන මන් දන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ මේ භාෂාව. බුදල්මි මම බුදල් සියව ආමි. මේ විදිහට පිරිසක් ඇටුවා ආමි. සිහිගිරි බැලීමි. මේ විදිහට සිහිගිරියක් බැලුවා. බැලූ බොහෝ ජනා ගී ලියුලුයෙන් නොලීමි. අනේ යා කල්පනා කරනවා මේ විදිහට බලපු හැම කෙනෙක්ම මේ කැටපත් පවුරේ මොනව හරි ලිව්වා. ඒකින්ද මම ලිව්වේ නැහැ. ඒකත් ලියලා තමයි අසංකල ගිහිල්ලා තියෙන්නේ. මේ විදිහට මම ලිව්වේ නැහැ කියලා ලියලා තියෙනවා. අන්තිමට නොලිව්වයි කියන ලියත ගිය තමයි හොඳම ගිය වගේ තියෙන්නේ එතන. අන්න මොකද කරේ? අනිත් කට්ටිය ලියනවා මම නොලියා ඉන්නවා කියලා ලියලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු උත්ප්‍රාසයක් ඕක පිටිපස්සේ තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ගන්න අන්ත දෙක තමයි මේ තියෙන්නේ. එතකොට මේ අන්ත දෙකෙන් තොර මැදුම් ප්‍රතිපදාවක් පනවන්නේ කොහොමද? දැන් අපි මේ කියන එකට පනවන්නේ කොහොමද කියලා කල්පනා කරොත් දැන් අපි මේක උදාහරණයක් එක සිදුවීමක් දිගෙන යන්නේ. ලෝභ හිතක් ගැන කතා කරලා, ලෝභය ගැන කතා කරලා, කෙනෙක් පිළිබඳ ඇති වෙන ලෝභයක් කියන අර්ථයෙන්නේ මේ අද දවසේම කියාගෙන යන්නේ. එතකොට කොහොමද? අන්න අපි හිතමු අර විදිහේ අන්ත දෙකකට නැතුව කෙනෙක් පිළිබඳ ලෝභ හිතක් පවත්වන්නේ කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නේ. එක්කෝ යාව මට උරුම වෙන්නම ඕනේ, නැත්නම් යාව මේක ලෝකේ ජීවත් වෙන්න බෑ කියන අර්ථයෙන්නේ ඔය අන්ත දෙක යන්නේ. ඒතර එහෙම නැතුව කොහොමද මේ මැදහත් හිතක් කියන එක කිව්වොත් මෙහෙම කියන්න පුළුවන්. අර කියන්නේ නිකන් අයිති වෙන්නම ඕනේද මගේ ආදර හිතට ඔබ කියලා. මගේ ආදර හිතක් නම් තියෙනවා තමයි, මගේ ලෝභ හිතක් නම් තියෙනවා තමයි. නමුත් අයිති වෙන්නම ඕනේද? ඔන්න ඒ කියන ඇටිටියුඩ් එක හරිම ළඟයි අර කී විදිහේ මැදුම් ප්‍රතිපදාවකට. අන්න මේ විදිහේ ප්‍රේම හිතක්, ලෝභ හිතක්, ආදරයක් නම් තියෙනවා තමයි. ආදරය කියන එක නරක නෑනේ. කවුරු කොහොම කාට ආදරය කරත් ප්‍රශ්නයක් නෑ. ඒක හරිම වටිනා කියන හැඟීමක්. සාමාන්‍ය රූමි කවි ලියන්නේ ලව් කියන අර්ථයෙන්. ඒ වුණාට ලව් වලට වැඩි ඒක යන්නේ නිකන් සද්ධාාවක් කියන අදහසකට තමයි ළඟ. එතකොට ඒ ආදරයේ ප්‍රේමේ නරක නෑ. භාග්‍යතුන් වහන්සේත් කියනවා මේ නිවනට නියම වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. අනේ යගේ ස්වභාවය මොකද්ද? සද්ධා මත්තම් ප්‍රේම මත්තම්. තථාගතයන් වහන්සේ කිරී සද්ධාවක් තියෙනවා, ප්‍රේමයක් තියෙනවා. එච්චරයි අර තියෙන්නේ. නිවනට නියත වෙලා. අර දෙකෙන් කොහොමද එහෙම වෙන්නේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. අර තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධා මත්තං ප්‍රේම මත්තං තියුණ පමණින් කොහොමද නිවනට නියත වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒ ප්‍රේමයේ සද්ධාව නරක නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අන්න අර මටම අයිති වෙන්න ඕනේ කියලා හිතනවනේ. නෑ අන්න අර ඇටිටියුඩ් එකෙන් ඉන්න පුළුවන් නම් අනේ පෙන් කරාට නම් කමක් නැහැ. පෙන් කරාට කමක් නැහැ. හැබැයි මෙන්න මේ ඇටිටියුඩ් එක අයිති වෙන්න ඕනේද මගේ ආදර හිතට ඔබ කියන අර්ථයෙන් ඉඳියානම් අන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට එච්චර ගැටලුවක් නැහැ. වෙන කෙනෙක්ට ප්‍රේම කරනවා එයාගේ ස්වභාවයට. මගේ සංකල්පන අනුව යහදන යන්නේ. එයාගේ තියෙනවනේ මොකක් හෝ ස්වභාවයක් ගැළපෙන හෝ නොගැළපෙන. අන්න ඒ ස්වභාවයට ප්‍රේම කරනවා. අන්න ඒ ස්වභාවයට මනාපයක් දක්වනවා. ඒ ස්වභාවයට සද්ධාාවක් ඇති කරගන්නවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක තමයි යම් කිසි විදියක මේ මැදින් යන පාරක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඕලාරික අර්ථයෙන් මම මේ කියන්නේ. ඒකම අපි හිතමු භාවනාවක් පුහුණුවක් දිහාවට හැරෙව්වොත් අන්න මේ තැනැත්තා එක්කෝ මෙච්චර කල් අර පපංචවල ගිරිලා වැඩ කටයුතු කරා. පපංච ඔස්සේම වැඩ කටයුතු කරා. දැන් අනිත් අන්තිම මොකද්ද? මෙයා අර ගන්නවා පපංච නම් එපා. පපංච තියෙන්න බෑ. පපංච වෙන්න බෑ. පපංච පපංච කියලා ඔන්න කමඨහන් වර්තා ලියන් පටන් ගන්නවා. හොඳයි, ඉතින් ඒ වචනේ හොඳයි. ඒක යවුලක් නෑ. මේ නමුත් මොකද වෙන්නේ? අන්න පපංච වලට දේශ කරන ස්වභාවයක් මතුවලා එනවා. අන්න අර හුරු පුරුදු අන්ත දෙකම තමයි අර ලෝභ හිතේ අනිත් පැත්ත ඔය තියෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? නැවතත් අරකටම වැද ගන්නවා. නැවතත් අර අපායකටම වැද ගන්නවා. එතකොට මොකද්ද මේ පපංච පිළිබඳ තියෙන මැදුම් ප්‍රතිපදාව? පපංච දුරු කරන්න යන්න එපා ඔහෙ තිවිද්දෙන්. ඒවා අයිති වෙන්නම ඕනේද මගේ ආදර හිතට කියන ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ. මේ පපංච නම් තියනවා තමයි. ඒක මගේ ආදර හිතට අයිති වෙන්නම ඕනේද? ඒ වෙනුවට ඒක ඔහෙ තියෙන්න දුන්නොත්, එයාගේ ස්වභාවයෙන් තියෙන්න දුන්නොත්, ඔන්න ඔය කියන වෙනස, ඔන්න ඔය කියන පරිවර්තනය තමයි විය යුත්තේ. විය යුත්තේ. අන්න මේක දුරු කරන්න යන්න එපා. නැවත නැවත සිය දහස් වරක් කියන්න වෙනවා දුරු කරන්න යන්න එපා. ඒ වෙනුවට ඒ පිළිබඳ අවදි වෙන්න. අවදි භාවය තමයි ඔබව මුදවන්නේ. එහෙම නැතු දුරු කිරීම නෙමෙයි. ප්‍රතිපදාවක මුලින් එන කෙනෙක්ට අපිත් කියනවා තමයි. අපිත් කියනවා කතා කරන්න යන්න එපා, පපංච කරන්න යන්න එපා කියලා කියනවා. කියන්නේ මොන අර්ථයෙන්ද? අන්න ප්‍රතිපදාවකට මෙයව ගන්න අර්ථයෙන්. ප්‍රතිපදාව මොකද්ද? මේ පපංච පිළිබඳ දැනුවත් වෙනවා, අවදි වෙනවා. අවදි භාවය තමයි ඔබව මුදවන්නේ. එහෙම නැතුව අර විදියට දුරු කිරීමකින් මුදවන්න බෑ. දුරු කිරීමකින් එහෙම මිදෙන්නේ නැහැ. දුරු කිරීමෙන් ආපෝ ඒ චක්‍රෙම කරකිලා අනිත් පැත්තට පපංජයටම ගිහිල්ලා වැද ගන්නවා. තර්පයා තමුන්ගෙම වලිගෙ ගිලිනවා. ඉතින් ඔක කවදාත් ආහාරණ එකක් නෙමෙයිනේ. මේ වලිගෙ මේ ඔළුව කියලා ඕකෙද කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. ඕක ගිල ගිල තමයි ඉන්නේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් අපේ හිත තුල තියෙනවා. එතකොට මේ ප්‍රතිපදාවක කාලයක් යෙදිලා තමයි මේ කියන බැලන්ස් එක අඳුනගන්න වෙන්නේ. මොකද්ද මේ බැලන්ස් එක? පපංච නම් තියෙනවා තමයි. පපංච තියෙනවා, ගැටලුවක් නැහැ. මේ පපංචේර පපංචකේ ගමනේ යන්න දෙන්නකෝ. එයාට එයාගේ ගමනේ යන්න දෙන්න. අයිති වෙන්නම ඕනේ නැහැ ඔබේ ආදර හිතට මේ පපංචේ. ඔන්න ඒ විදිහේ ස්වභාවයක්, ඔන්න ඒ විදිහේ ආකාරයක් ටික ටික මේ තැනට තමුන් තුළ වර්ධනය කර ගන්නවා. අර මගේ සංකල්පවලට අනුව වෙන කෙනෙක් වෙනස් වෙන්න ඕනේ නැහැ. මගේ සංකල්පවලට අනුව එයා හැඩ කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට එයාගේ හැඩේ විදියට මම බාර ගන්නවා. ඔන්න ඔය කියන ස්වභාවය, ඔන්න ඔය කියන අදහස තමයි තියෙන්නේ. ඒක තමයි අද දවසේ වුණත් ඔය කමඨහන් වார்த்தාවක කියවුණා. ඊට පස්සේ මම අර හාමුදුරු කෙනෙක් මතක් කළා කිව්වා. මොකද්ද කියන්නේ? ඒ හාමුදුරු කියනවා මේ හිත තුළ මේ ඉදී ස්වභාවයක් තියෙනවා. අන්න ඒකට යන්න දුන්නොත් මොකද වෙන්නේ? එයා නැවත නැවත ඒකටම ගිහිල්ලා වැදගෙන අන්න දවසක තේරෙනවා තවදුරටත් වැදගන්නේ නැහැ. බලෙන් ගෙනහල් ඇදලා දානවා අර කෑල්ල, අර කුණු කෑල්ල, අර අසුචි කෑල්ල මතක් කරගෙන ඇවිල්ලා ඇදලා දානවා. ඇදලා දැම්මට තියෙන්නේ නැහැ. ඕක තමයි ඉතින් ආර්ය පරිශ්‍රණය. ඕක ක්‍රමානුකූලව කරන්න. ඕක ටික ටික කරන්න. තමන් තුලින් අත්දැකලා බලන්න. කොහොමද මේ වගේ කුණු කන්දලක් ඇදලා දැම්මොත්? දවසක් මං කොල්ලෙට්ට කියලා ඕක මං ගියා පොඩ්ඩක් නිකන් ගිනි කූරක් ගහලා බලපන්. මොකද්ද මේ ගිනි කූර කියන්නේ? නිකන් අර කාම හිතවිල්ලක් ගෙනහලා දාලා බලන්න අර හාමුදුරුවෝ කියනවා වගේ. දාල බැලුවම මොකද වෙන්නේ? මේක අපහුවද ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ ඊයේ කිව්වා ගිනි කූරක් ගන්න කියලා මුළු කැලයම්ම ගිනි ගත්තා. ඒ කියන්නේ වැඩේ ආවුල් ගිහිල්ලා සම්පූර්ණ අරක ඔස්සේම ගිහිල්ලා ඇවිස්සිලා ඇවිල්ලා විකාර වෙලා. ඉතින් හරියට එහෙම වෙනවා තමයි දර වලට ගිනි ඇවිලෙනවා නම් එහෙම වෙනවා. ඒකේ අදහස මොකද? එහෙනම් ප්‍රතිපදාව තාම ශක්තිමත් නැහැ. නමුත් දවසක තේරෙනවා කැලයක් ගිනි ගන්නේ නැහැ. ඒ වෙනුවට පදාසයක් ගිනි අරගෙන නවතිනවා. පදාසයක් ගිනි ගන්නේ නැහැ. ඒ වෙනුවට මේ පොඩි පඳුරක් ගිනි අරගෙන නවතිනවා. පඳුරක් ගිනි ගන්නේ නැහැ. ඒ වෙනුවට මේ පොඩි කොළයක් ගිනි අරන් නවතිනවා. කොළයක් ගිනි ගන්නෙත් නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් මේ පොළවට වැටිච්ච ගමන් නවතිනවා. පොළවට වැටෙන්නෙත් නැහැ. අහසෙදීම නවතිනවා. අහසට වීසි වෙන්නෙත් නැහැ කියලා දැක ගන්න පුළුවන්. ඔන්න ඔය ගින්නේ කතාවත් මං කිව්වේ ඔන්න අනාගාමි කට්ටිය ගැන දෙන උපමා තමයි ඔතන තියෙන්නේ. අන්න මුලින් කිව්වා කැලයක් ගිනි ගන්න එකක් ගැන. අන්න අනාගාමි එක්කෙනෙක් එයාගේ නම නම් මතක නැහැ මෙන්න මේ නමෙන් දක්වන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. මේ ගිහිල්ලා ඔය තියෙන ලෝක හතර අතේ ඔය පහේම ගිහිල්ලා 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 කල්ප ගණන් ගිහිල්ලා තමයි ආහාර වෙන්නේ නිවෙන්නේ. එහෙම නැත්තම් එච්චර ගිනි ගන්න නැති කට්ටියත් ඉන්නවා කියලා කියන ඔන්න විදිහට විවිධ ආකාරයෙන් මෙන්න මේ ඇවිලීම තමයි උතන තියෙන්නේ. ඇවිලිලා කොච්චර දුර යනවාද කියන එක තමුන්ට දකින්න පුළුවන්. මේ වර්තමාන මොහොතේ දකින්න පුළුවන්. ඒක ආර්ය පරික්ෂණේ. දවසක දෙකක ගමනක් නෙමෙයි. ටික ටික බලනවා අන්න ඇවිලීම අඩුයි. අර විදිහට අර කොල්ලා කිව්වා වගේ කැලයම්ම ගිනි ගන්නේ නැහැ. අන්න නැවත නැවත ක්‍රමානුකූලව ටික ටික ඇවිලීම අඩු වෙනවා. දරක් තියෙනවා, ගින්දරක් තියෙනවා. නමුත් මේ දර ගිනි අල්ලන ස්වභාවය තමයි අඩු වෙන්නේ. අන්න ඒ වෙනස තමන් තුලින් අත්දකින්න පුළුවන්. දැන් නිස්සාරණවනේ මේ තෙත බේරෙන කැලේට ඇවිල්ලා ගිනි කූරක් ගැහුවට වැඩක් නැහැ. ගිනි කූරු අපරාධේ. ගිනි කූරු අපරාධේ නිකන් ගිනි කූරු පත්තු කරනවා, පත්තු කරනවා, පත්තු කරනවා. වැඩක් ඇති දෙයක් නෙමෙයි. අන්න දරක් තියෙනවා. ගින්නක් තියෙනවා. නමුත් ඇවිලෙන්නේ නැහැ. ඔන්න ඔය කී වෙනස තමුන් තුල සිද්ධ වෙනවා. අර පපංචේනම් තියෙනවා. හැබැයි ඇවිලීමක් නැහැ. ඇවිලීම නැහැ කියන්නේ ඒක තවදුරටත් අදාළත් නැහැ. ඒකයි අර ස්වාමීන් වහන්සේ කියන්නේ මේ විදිහට මම ගෙනහල්ලා දාලා බැලුවා. දැන් ඇවිලෙන්නේ නැහැ. අර එක thought pattern එකක්, එක සිතුවීමක් ගැන මම මේ කියන්නේ කියලා හඳුරු කියනවා. තව ඇවිලෙනේවා වර ගානක් තියෙන්න පුළුවන්. දසදහස් ගණනක් තියෙන්න පුළුවන්. නමුත් අරක ඇවිලෙන්නේ නැහනේ. ඒක අපි මේ ජීවිතේදීම අත්දැක්කනේ. අන්න මොකද්ද උනේ? මෙන්න මේ විදිහේ මැදුම් ප්‍රතිපදාවකට බැසගත්තා. පපංචේ තියෙනවා. නමුත් ඒක මගේ ආදර හිතට අයිති වෙන්න ඕනේ නැහැ. ලෝභේ තියෙනවා. ලෝභේ පිළිබඳ අවදි. අන්නේ අවදි භාවය තමයි අපිව මුදවන්නේ. එහෙම නැතුව ලෝභ හිතට මුලා වෙලා යන ගමනවත් ලෝභයට ද්වේෂ කරලා අර විදිහේ විභව ප්‍රතිපදාවකට විභව තණ්හාවකට බැස ගැනීමක්වත් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ ලෝභය පිළිබඳ අවදි. ලෝභය ප්‍රහාණය වෙන්නේ ඒ ආකාරයෙන්. ලෝභය පහ වෙන්නේ ඒ ආකාරයෙන්. මෙන්න මේ අවදි භාවය තුලින්. ලෝභය නම් ලෝභය තමයි. ලෝභය තියෙනවා. නමුත් ක්‍රමානුකූලව තේරෙනවා ටික ටික මෙන්න මේ විදිහට මේ ලෝභය බාරගත්තොත් අන්න දවසක මෙච්චරම ආකර්ෂණයක් මේ ලෝභ හිතේ නැහැ. එයා තියෙනවා තමයි. නමුත් එයාව අර විදිහට පෝෂණය වෙලා නැහැ. එයා අර විදිහට ඇවිලෙන්නේ නැහැ. ඔන්න ඒ වෙනස තමන් තුලින් දකින්න පුළුවන්. ඕක තමයි ප්‍රතිපදාව. ඕක තමයි භාවනාව. ඉතින් එන්නේ භාවනාවක් වඩන කෙනෙක් පිළිබඳ ස්ථාවරයක්. එහෙම නැත්නම් අපවීමක් තමයි භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්නේ. මෙන්න මේ ස්වභාවය දුරු කරා වූ මෙන්න මේ විදිහට ප්‍රඥාවන්තව මෙය පහ කරන්න පහ කොට නැවත වැදගන්නේ නැහැ. අනේ යාට මම මේ විදිහ දෙයක් අප වෙනවා නැවත නොයන ස්වභාවයක්. නැවත මේකට වැද නොගන්න ස්වභාවයක් මම අප වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් එවැනි වූ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් වඩා ගැනීම සඳහා අපි අපිටත් මේ කතා බහ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. සමත් කාලස් දමතුකර්ත හැමදාම ධම්ම දේශනා කරන ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ සීල මාධ්‍යාත්මික ප්‍රාර්ථනාවන් නෑතරින් සිද්ධ වේවා කියලා.
ආයි නිරෝෂිතින් ආයි මම කිව්වත් ඉතින් කාලෝචිත නැතුව නේ
කියලා වැඩක් නැහැ.
හොඳයි එන්න අවසන්
ප්‍රාර්ථනා කරමින්. ඔව් එහෙමනම් අවස්ථාවක් තියෙද ස්වාමීන් වහන්සේ කාට හරි ප්‍රශ්න තියෙන ඔබ වහන්සේ ඉදිරිපත් කරන්න ධර්ම දේශනාව සම්බන්ධයෙන් වෙලාවක් තියෙද?
ප්‍රශ්න තියෙනවද නැහැනේ?
කවුරුත් උසර නැහැ. කෙනෙක් අත උසර තියෙනවා. ඔබ වහන්සේ වෙලා තියෙනවා විතරක්.
හරි හරි
හොඳයි. එහෙනම් අපි කේෂාන්ට පුළුවන් ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තුරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද සාකච්ඡාවේදී අලුත් දෙයක් මට දැනගන්න හම්බුනේ. ඒ ධර්ම සාකච්ඡාව ගැන මම මීට ඉස්සෙල්ලා අහලා තිබෙන්නේ නැති එකක්. ඒක සෑහෙන සන්තෝෂ වෙනවා. ඒ එක්කම මට හිතුණා මෙවැනි ප්‍රශ්නයක් ගැන යොමු කරන්න. ස්වාමීන් වහන්සේ කියනවා මෙතනදී ප්‍රපංචය කියන දේ නැති කරන්න හදන්න එපා, ප්‍රපංචයක් ගැන බලන්න කියන එක. ඒ ප්‍රපංචයේ තියෙන මට තේරිච්ච හැටියට ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකේ හැඩරුව, එහෙම නැත්නම් ඒකෙන් වෙන අපිට ගේන දේවල්, ඒ කියන්නේ අපි ඒක බලන්න ඕනේ නිකන් as a third person කියන එක තමයි මට හිතුනේ. ඒ ප්‍රපංච එන වෙලාවේදී, හරි ප්‍රපංචයක ඉන්න වෙලාවකදී, ඒ ප්‍රපංචයක ඉන්න වෙලාවකදී ඉතින් එතනත් අපේ සිත යොමු වෙන්න ඕනේ. මම ඉන්නේ ප්‍රපංචයක. එහෙමදී තමයි මං හිතන්නේ ඒක ගැනම දැනුවත් වෙන්න ඕනේ කියන එක තමයි මට තේරුනේ අද සාකච්ඡාවේදී. එතකොට මට මේක තේරිලා තියෙන දෙයක්, ඒක ගැන බලනවත් එක්කම ඒක තව දිගට පවතින්නේ නැති ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒක ගැන මට හිතුනේ කොහොමද දැන් මේකෙන් මේ ප්‍රපංචයේ වෙන දේවල් ගැන බලන්නේ? මොකද මට හිතෙන්නේ ඒක ගැන මම දැනුවත් වෙච්ච හැටියම ඒක නවතිනවා කියලා තමයි මට තේරුමක් තියෙන්නේ. දැන් මෙතන කියන හැටියට මට ඒක දිහා ඊට දිගට බලන්න බැහැ කියන එක තමයි නිකන් හැඟීමක් වගේ තමයි මට තේරුනේ. ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්න හිතුවේ. තුනුරන් සරණයි.
ඔය එතන කරුණු දෙකක් මතක් කරන්න ඕනේ. ඒක තමයි පපංච බලන්න කියලා කිව්වොත් මම වැඩේ වැරද්දුවා වෙනවා. පපංච පේනවා. කොහොමද පේන්නේ? අර මූල කමඨහනට සාපේක්ෂව. ඒක හුස්ම බැලුවාම හුස්මේ පිළිබඳ තමයි අපේ ප්‍රමුඛතාවය
තියෙන්නේ.
මේ පිළිබඳ තමයි අපේ ප්‍රයොරිටි එක තියෙන්නේ, වේට් එක තියෙන්නේ. නමුත් අන බයි ප්‍රොඩක්ට් එකක් විදිහට පේනවා මට පපංච වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. මට ගෙතෙන්නේ කාමසිතුවිලි. එහෙම නැත්නම් මට ගෙතෙන්නේ ද්වේෂ. නැත්නම් මට ගෙතෙන්නේ ඉරිසියාව. අන්න ওই විදිහට අර කරන වැඩේට සාපේක්ෂව අන්න නිකන් පැත්තෙන් මෙයා ඉන්නවා වගේ බැල්මක් ටික ටික වර්ධනය වෙලා එනවා. ඒක බයි ප්‍රොඩක්ට් එකක්. අර කෙලින්ම පපංච පස්සේ යන්න ගියොත් ඒක ලෙඩක් වෙනවා. ඒ වෙනුවට අන්න මූලික කමඨහණී කරන නිරීක්ෂණයට සාපේක්ෂව තමයි අර ඇවිල්ලා එයාගේ තැන ගන්නෙ. ඒක ඕනම කෙනෙක්ට තියෙන අත්දැකීමක්. ඔය පුහුණු කරනකොට එයා දන්නවා මට එන්නේ මොන මොන හිතවිලිද. එච්චර කලොත් දැනන් ඉඳියා දැන් හොඳට පේනවා. දැන් හොඳට අවදි. මට ගෙතෙන්නේ මේ මේ කාමය පිළිබඳ හිතවිලි. මට ගෙතෙන්නේ මේ ඉරිසියාව පිළිබඳ හිතවිලි කියලා එයාට දැන ගන්න පුළුවන්. අන්න ඒ කෑල්ලට ද්වේෂ කරන්න එපා කියලා විතරයි මම කියන්නේ. ඒක එහෙම තියෙන දෙන්නේ. ඒ දැනුවත් භාවයට ද්වේෂ කරන්න එපා. ඒක පපංච බලන්න යන අර්ථෙන් ගියොත් ඒක එච්චර සාර්ථක නෑ. එතකොට මුලා කරා වැරද්දුවා වෙනවා මගේ පැත්තෙන්. ඒකින්ද මම කියනවා මූලික කමඨහනට සාපේක්ෂව ප්‍රපංචවල කොටසක් තම තමුන්ට පේනවා, දැනෙනවා, අවදි වෙනවා. අන්නේ අවදි භාවයට ද්වේෂ කරන්න එපා කියන එක විතරයි කියන්නේ. ඒ අවදි භාවයට තියෙන දෙන්නේ ඒක බයි ප්‍රොඩක්ට් එකක්, වටිනා බයි ප්‍රොඩක්ට් එකක්. ඒ වටිනා බයි ප්‍රොඩක්ට් එකට පයින් ගහලා බෑ බෑ එහෙම බෑ බයි ප්‍රොඩක්ට් එන්න බෑ කියලා කියන්න එපා කියන එක විතරයි පළවෙනි දේ, පළවෙනි පොයින්ට් එක. දෙවෙනි දේ තමයි යම් කිසි දෙයක් අර විදිහට නැති වෙලා යනවා නම් ඒක තවදුරට පරීක්ෂා කරන්න දෙයක් නැහැ. නැති වෙලා යනවා කියන්නේම දැන් ඔය කියනවානේ පපංච දැනුවත් වුණ ගමන් නැති වෙලා යනවා. නැති වෙලා යනවා කියන්නේම තව පරීක්ෂාව ඉවරයි කියන එක තමයි. තවද දුරටත් පවතිනවා නම් තමයි ඒක පිළිබඳ තව තව පැතිකඩ කෝණ වලින් අපිට පේන්නේ. අර විදියට මේ ගියපු ඒවා අල්ලගෙන ඔයා කොහෙද ගියේ කියලා ඔයාගෙන ගිහිල්ලා එයාගේ අතපය දිගහැරලා ඇඳුම් ගලවලා බලන්න දෙයක් නැහැ. ඒ මනුස්සයා ගිහිල්ලානේ ගියපු කට්ටිය පස්සේ එලවන්න එපා. ඒ වෙනුවට වර්තමාන මොහොත රැකගන්න. වර්තමාන මොහොත රැක්කහම ඔය ඔක්කොම ටික රැකෙනවා. අපි කරන්නේ මොකද්ද? ගේට්ටුවක්, ගේට්ටුකාරයෙක් වගේ කියනවනේ මේ වර්තමාන මොහොත මේ සිහිය පුරුදු කරන එක. මෙයාගේ ගේට් එක රැකගෙන ඉන්නේ. අන්න එකේ පැනල යනවා ගේට්ටුවෙන්. පෙන්නෙත් නැහැ කවුරු ගියාද දන්නෙත් නැහැ. අපි මේ ගේට්ටුවෙන් ගිය මිනිස්සු පස්සේ ලෝකෙට ගියොත්. ඊට මොකද වෙන්නේ? අන්න තව 10000 ගණන් ඇතුළට පැන ගන්නවානේ අර ඒ ලැබෙන ඉඩ කඩෙන්. අන්න ඒ විදිහේ මතක් කිරීමකුත් කරන්න ඕනේ. දෙයක් පහ වෙලා යනවා නම් පහ වුණා පහ වෙලා ඉවරයි. මේකේ තවටත් දුරටත් බලන් දෙයක් නැහැ. අන්න ඒ විදිහ අදහස් දෙකක් මම ඉදිරිපත් කරන්න කැමති ඔය කියපු දෙය ගැන.
තුනන් සරණයි හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු.
සාදු සාදු සාදු. එහෙමනම් අපේ අද දවසේ වැඩසටහන අවසන් කිරීම සඳහා අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට. පාලි මහත්මයාට ආරාධනා කරන ස්වාමීන් වහන්සේ.
සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාසු වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
තတိယံපි ඕකාසු වන්දාමි බන්ති.
සුඛී හොන්තු. නවිවාදන සීලස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයිර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මෙව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුතං නමා මහං සාදු
සබ්බත්‍ය සෝබස්සෝ හැම දිනකටම තේරුවන් සරණ
තේරුවන් සරණ
ස්වාමීන් වහන්සේ සිල් දරන තේරුවන් සරණ